අවසරයි ස්වාමීන් වහන්ස. එහෙනම් අද ප්‍රශ්න තුනක් ලැබිලා තිනවා, දෙන්නෙක් විතර අත උස්සලා තිනවා. මම ප්‍රශ්න ටික ප්‍රශ්න වලින් පටන් ගන්නම්. ගරු ස්වාමීන් වහන්ස, සක්මන් භාවනාව කාලය පැයයි විනාඩි 30යි. පාදයේ ස්පර්ශයට අවධානයෙන් සක්මන් කළෙමි. විනාඩි 40කට පමණ පසු සිතුවිලිය අඩු ස්වභාවයක් දුටිමි. නිදිමත ගතියක් විය. සිතේ පවතින මේ නිදිමත ගතිය දෙස බලාගෙන සක්මනේ තව දුරටත් යෙදුණිමි. එවිට ටික වේලාවකින් නිදිමත ගතිය ක්‍රමයෙන් පහව යන ආකාරයේ දිටිමි. ඉන්පසු සිතේ නිදිමත ගතිය නැති බව දැක්කෙමි. මෙලෙස දෙවරක් නිදිමත ඇතිවිට ඇති බවත් නිදිමත පහව ගිය විට එය දැන් නැති බවත් හඳුනා ගතිමි. සිතේ සිතුවිලි මොනවාද යන්න හඳුනා ගැනීමට උත්සාහ කළෙමි. එවිට කාමයේ දනවන හෝ ද්වේෂයේ දනවන සිතුවිලි නැති බව මුලින්ම වටහා ගතිමි. ඉන්පසු ඉඳහිට කාමයේ දනවන සිතුවිල්ලක් ආ විට එය හඳුනා ගතිමි. තව විටක කිසිම කාම දනවන සිතුවිල්ලක් දැනෙන්නේ නැහැ යනුවෙන් වටහා ගතිමි. එවිට එන විවිධ සිතුවිලි හඳුනාගන්නේ සතියෙන් නේද යයි සිතුනි. නමුත් ඒ සත්‍යයත් හඳුනා ගන්නවා නේද ඒත් කවුද යන්න පැහැදිලි නොවිය. හිස ක්‍රමයෙන් පහතර නැමෙන ස්වභාවයක් විය. හිස එසවීමට උත්සාහ කළත් ඒ සඳහා යොමු වීමක් නොවුණි. එය කය විසින්ම සකස් කරගත් පහසු ඉරියව්වක් වෙන්නට ඇති බව වටහාගෙන එලෙසම සක්මන් කළෙමි. සක්මනේ මුල් භාගයේ බාහිර රූප හොඳින් අරමුණු වුවත් දැන් බාහිර රූප වලට ෆෝකස් නොවන ගතියක් විය. සක්මණේ ඊටම කම්මැලි ඔහේ සිදුවන ස්වභාවයක් විය. සිතේ කිසියම් සමාධිමත් භවක් පවතින බව දැනුණු බැවින් මේ වෙලාවේ සක්මණ නවතා පරයන්කයට යාමට බලවත් කැමැත්තක් ඇති විය. සක්මණට ඇති අකමැති ස්වභාවයත් පරයන්කයට යාමට ඇති කැමැති ස්වභාවයත් යන මේ සිතුවිලි දෙසද ටික වේලාවක් බලා සිටියෙමි. මේ දෙක අතර තිබෙන කඹ ඇදිල්ල අවසන් වූයේද පරයන්කයට නොයා සක්මනම දිගටම කරනවා යන නිගමනය කිරීමෙනි. මේ හැම දෙයක්ම අතරම පාදයේ ස්පර්ශ ගැන අවධානය යොමු කළ විට එයද තිබෙන බව වැටහුණි. භාවනාව දියුණු කර ගැනීමට උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
ඒ වගේ සක්මනේදිත් වගේම පරයන්කේදිත් මේක වෙනවා. ගොඩක් කලාවට සුපුරුදු නැත්තම් මූල කර්මස්ථානයේත් එක වැඩි වේලාවක් ඉන්නකොට ওই නිදිමත ගතිය එනවා. ඒක ඇත්තටම අර මූල කර්මස්ථානයේ නිබ්බිදාව පටන් ගන්න ඉස්සෙල්ලා පෙළෙන පූර්ව ලක්ෂණයක්. ඒකේ ඉන්නේ සාමාන්‍ය ද්වේෂ සහගතව. නැගිටලා ඵලයන් සලුවක සාදාලා නැගිටලා නැති අපි බොහෝ විට සංසාරේ ගෙවිලා තියෙන එහෙම තමයි. මොකක් හරි කරනකොට එපාවෙච්ච ගමන් අතහැලා දැම්මා. ගෑණියක් ගත්තා එපාවෙච්ච ගමන් අතහැලා දැම්මා. ওই වගේ දේවල් තමයි යන්නේ. නමුත් ඉතින් අර දිගට පවුලක් කරනවා කියන එක නැත්තම් දිගට භාවනා කරනවා කියන එක නැත්තම් සතත අභ්‍යාසය කියන එක ජීවිතේක ඉතාම වැදගත් අංගයක්. ඉතින් ඒක නිසා අය හොඳම වැඩේ තමයි කමටහන ගන්න ඉස්සරලා අපි තේරුම් ගන්න ඕනේ මේක බුදුහාමුදුරුත් එක්ක ගණිත කරන ගණ දෙනවා. ඉතින් ඒක බුදුජානනාංශ අපිට පෙන්වන්න ඕනේ මොන දේත් ඇසුරු කරනකොට එපා වෙනවයි කියන එක. දෙපේලේ දකින්න ඕකුලායේ කර්මලා මේ වේලේ පෙනේ සකසෙම සුදු වෙලා අනර එපා වීම බලන්න පුළුවන් නම් ද්වේෂෙන් තොරව සංවේගයේ සංඛීන කොටස අයින් කළ වේගය ගන්න පුළුවන් නම් මිනිහා ගොඩ අපි වෙලා තියෙන්නේ එපා වෙච්ච ගම වෙන දෙයකට යනවා. ඒක එපා වෙච්චාම තව දෙයකට යනවා. ඉතින් අර තෙමෙන කුරුල්ලා අත්ෙන් අතර පයින් කුරුල්ලා තෙමිලා නැහින වගේ හරි වෙහෙසෙන් මිනිස්සු ඉන්නේ. ඒ දේවල් මාරු කිරීම පොහොසත්කම කියලා හිතනවා. පුලුවන්කාරකම නමුත් අහිංසකකම තියෙන්නේ ඒ පැමිණි දුක පැණි රහයි කියලා යන්නේ. ඉතින් ඒක හරීම අමාරුයි. ඒක ගොඩාක් මේ අර තරුණ වයසේදී කිවට අහන්නෙම නැහැ. නමුත් 60 පැන්නට පස්සේ නම් තේරෙනවා මේක තමයි අපි පරද්දගත්තේ කියලා. නමුත් මේක හිතට වද්ද ගන්න ඕන. නමුත් මේක නා ඒක කරලා තියෙනවා. සක්මණේදී පලයන් කියද්දි ඉඳගනින් කියද්දි ඒ කියන්නේ ඉඳගන්නක පෙන්වන්නේ ඒත් හොඳ පිංකමක් විදිහට. හැබැයි මේ සක්මණ ප්‍රතිස්ථාපනය කරන්න එන කූට ප්‍රයත්නයක් කියලා තේරෙන්නේ නැහැ. ඔන්න කූට ප්‍රයත්නයේට ඥානය කියලා ලෝකේ අරගෙන තියෙනවා. ඒක ඇත්තටම විචිකිච්ඡාවක්. ඒතියෙදි සක්වනම ගොඩක් වෙලා කරන්න ඕනේ නැහැ. ඒක චිත්තක්ෂණයක් කරුවා නම් ඇති. හැබැයි අර සංකල්ප ටික හරියට තියෙන්න ඕන. මම මේ කරන්නේ එපා වීම ආවේ භාවනාවෙන්. භාවනා උතුම්ම ප්‍රතිඵලය. ඕක විඳලා මම යනවා පරියන්කේට. කියලා ඒක චිත්තක්ෂණයක් ඉන්නකොට ඔය පාගමේ තියෙන ද්වේෂයයින් වෙනවා. නැත්නම් වෙන පටන් ගන්න. ඊට පස්සේ සම්පූර්ණ පුද්ගලයාගේ පෞරුෂත්වය වෙනස් වෙනවා. සම්පූර්ණ පුද්ගලයාගේ රුචි අරුචිකම් වෙනස් වෙනවා. වෙනසලා පේනවා මේ කපන්න ගියාත ඉඹින්නා වගේ. ඊට පස්සේ ආයේ ප්‍රේමයක් පටන් අර ගන්නවා. මේකනේ භාවනා කියන්නේ මේකනේ නිබ්බිදාව කියන්නේ කියලා. ද්වේෂ සහගත නිබ්බිතාව සහ ද්වේෂ රහිත නිබ්බිදාව තමයි ඥානෙ කියන්නේ. ඉතින් ඒක කියලා දෙන්න අමාරුයි මිනිස්සු නුරුස්නාගත නිසා. පොඩ්ඩ වෙනකොට රුස්සන් නැතුව යනවා. ඒකල්ලි වෙලා අපි රුස්සන් නැති ගතිය අනික් පාටියකට දානවා. මගේ නුරුස්නාගතිය නෙමෙයි ඒ හෙවණැල්ල ඇද වෙලා තියෙන්නේ. ඒකයි දීගේ කැඩෙන්නේ. ඉතින් ඔන්නෝ ගතිය කියලා දෙන්න මම දක්ෂෙක් නෙමෙයි මොකද මම බඳමු නැති ඉඳා. නමුත් මේ බුදුහාමුදුරුව අපිට ওই නිබ්බිදානුපස්සන ඥාන නිබ්බිදාව කියන එක විස්තර කරනකොට විස්තර කරනවා. ඒ මනුස්සය මේ පොඩි දෙය ඉවසන් නැතුව විසකරන විචිකරන ප්‍රමාණි මේ පොතක ලියලා තියෙනවා. ලීප්චිකින් කොටේෂන් එකක් තියෙනවා සතිපාස මේ සතියේ බලමයි මේ පොතේ ලිටල් ලොක්ස්මිත් කියලා. මේ අපිට පොඩ්ඩ ඉපා වෙච්චාම අපි කොන තරම් දේවල් විසිකරනවාද කියලා. ඒ ලයිස්ට් එක කියවනකොට පුදුම හිතෙනවා. භාවනාවත් ඒ වගේ තමයි. ලයිස්ට්ුවේ තමයි තියෙන්නේ. ඉපා වෙච්ච ගමන් ඉරියව මාරු කරනවා. ඉතින් කවදාවත් දුක්ඛ සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. මේ වෙච්ච කෙනාට දුක්ඛ සත්‍ය අවබෝධ වෙලා කියලා නෙමෙයි මම මේ කියන්නේ. මේ සංකල්පයේ ඉහෙලි කරාට පිංසිතු වෙන උදේ පාන්දර. අපිට තාම 7යි වෙලාව. ඉතින් ඒ නිසා මේකම කරගෙන යන්න පරියන්කේට ගියත් පරියන්කේ නැගිටින්න හදන වෙලාව තමයි හොඳම වෙලාව කියලා හිතාගන්න. නැත්නම් භාවනා පටන් ගන්න වෙලාව කියලා හිතාගන්න. එපා වීම තැනින් තමයි පටන් ගන්න ඕනේ. එතනින් පටන් ගත්තනම් අපිට එපා වීම ජීවිතේ බවත් ආයෙ මේ ලෝකෙට එන්න එපා වෙන බවත් වටහා ගන්න එච්චර අමාරු නෑ. අපි ආයෙ මේ ලෝකෙට එන්න බලන්නේ මේ අලුත් පිටුවක් පෙරලයි කියලා හිතාගන්න. පෙරලෙන්න දෙයක් නෑ. එකම පොත. කොයි එකට පෙරලුණත් ඔච්චරම තමයි. ඒ නිසා මේ දෙක එපා වීම, කම්මැලි වීම, නීරස වීම, පාළු වීම, තනිගතිය එනකොට මේකේ මේ නිබ්බිදා ලක්ෂණයක්, හුදකලාවේ ලක්ෂණයක්, විවේකයේ ලක්ෂණයක්, විශ්‍රාමයේ ලක්ෂණයක් කියලා හිතාගන්න කියලා අපි යනවා ඊගාවට.
එළුවන් සර් ස්වාමීන් වහන්සේ. ගරුතර ස්වාමීන් වහන්සේගේ නමසරයි. මම කුඩා කලපටන් අනිත්‍ය භාවනාව මල් පූජා කරන සෑම අවස්ථාවකදීම කර තිබුණත් මෛත්‍රී භාවනාව සහ ආනාපානා භාවනාව ඉදිරියට ඉඳහිට කර ඇත. ගෝදත්ත සූත්‍රයේ දේශනා කරන ලද දුරස්ත භාවනා වැඩසටහනට සහභාගී වූ වායින් පසුව මම ඔබ වහන්සේගේ උපදෙස් පරිදි ආනාපාන සති භාවනාව මහත් උද්‍යෝගයෙන් කරන්නට පටන් අරන් දැන් 6 මාසක් පමණ වෙනවා. ඊට පස්සෙ පටිගත කළ ගෝදත්ත සූත්‍රයේ කීප වාරක් අසා අවවාද ලියාගෙන හොඳ හැටි ඉගෙන ගත්තා. මට සෞඛ්‍ය ප්‍රශ්න නිසා වාඩි වෙලා ඉඳගෙන සිටීමට අපහසුයි. ඒ නිසා මම අත් දෙක බැඳගෙන පළමිනියක ස්වරූපයෙන් උඩුමැලි අතට නිදාගෙන ඉරියව්වෙන් භාවනා කරනවා. හැම දිනකම උදේ පිබිදෙන විට පැයකයි කාලක් පමණ භාවනා කරනවා. සක්මන් භාවනාව විදිහට කරනවා. සමහර දිනවල බැරි වෙන අවස්ථාවල් තියෙනවා. මම ආශ්වාස ප්‍රාශ්වාස ගැන හිත යොමාගෙන ඉන්න විට කය නොදෙනී යනවා වගේ දැනෙනවා. හුස්ම හීන් වී නොදෙනී යනවා වගේ දැනෙනවා. නමුත් හිත වෙනතක යොමු වී සැනින් හුස්ම තදින් ආපසු වෙනවා. එවිට හිතට ආ කාරණාව හඳුනාගෙන ආපහු හුස්ම රැල්ලට හිත යොමු කරනවා. හැමදාම භාවනාව එක විදිහට වන්නේ නැහැ. කලබලකාරී දිනවල භාවනාවට ගියාම ආශ්වාස ප්‍රාශ්වාසය තදින් දැනෙනවා. ඒ දිනවල හුස්ම හීන් නොවුනත් මම අධෛර්යමත් නොවී දිනපතාම දිගටම භාවනා කරගෙන යනවා. මට අලුතින් වෙන දෙයක් තියෙනවා. සමහර දිනවල මගේ හිත ශීඝ්‍රයෙන් පොළවෙන් ඉහළට යනවා වගේ තේරෙනවා. පොළවෙන් ඉහළ ඉඳන් බිම බලනවා වගේ හැඟෙනවා. එයත් නැති වෙනවා. මගේ මේ භාවනාව වැඩි දියුණු කර ගැනීමට ඔබ වහන්සේගේ උපදෙස් ආයාචනය කර සිටිමි. ඒ සමගම ඔබ වහන්සේට අමා මහ නිවන් සුව ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි.
මං නම් දන්නවා බොරුව කියන්නේ කියලා ඉඳගෙන ඉන්න බෑයි කියලා. බුදියාගෙන හිටියත් හිටියා තමයි, ඉඳගෙන හිටියත් හිටියා තමයි, නිකම් බොරු කතා. ඉතින් භාවනාව හරියනවා නම් ඔව හැදිලයි. තමන්ට තමන්ගේ කයේ ඒ බෑ කියන පැති වෙනුවට ඇති හැකි සංඥාව එන්න පටන් ගන්නවා. මං කියන්නේ ඇඟට වද දෙන්නේ කියලා ඉඳගෙන ඉඳලා හිටගෙන ඉඳලා ඔළුවෙන් හිටගෙන ඉඳලා. නමුත් ඔය නිදාගෙන ඉන්නකොට ලැබෙන අවදි භාවයට වැඩි අවදි භාවයක් තියෙනවා. ඉරියව් නඩත්තු කිරීමේ ඉඳගෙන ඉඳිල්ල ඉරියව්ව. නිදාගෙන ඉන්නවා නම් දකුණු වැලෙන් නිදා ගන්න. දකුණු වැලෙන් නිදාගෙන ඒකේ ලකුණු ටිකක් තියෙනවා සර්වචන්හාංශේ සිංහසෙයියාවෙන් සතපෙන ආකාරය ඒක තමයි අවදි ආකාරය. ඉතින් සාමාන්‍ය අදට ගියාම මාත් උත්සාහ කරලා බලනවා මේ සිංහසෙයියාව අමාරුයි. අපිට හිතෙනවා හොඳට නිකන් වැතිරිලා පැතිරිලා නිදා ගන්න කියලා. ඉතින් එහෙම ඇඟ කිව්වට හොඳම ඉරියව්ව තමයි අර සිංහසෙයියාව ඇලේට දකුණු ඇලේට. ඉතින් ඒක හුඟක් ලෙඩ රෝග සියෝ කරන සුළුයි. ඒක නිකන් අමතර තොරතුරක් මම මේ කියන්නේ. නමුත් එහෙම කරගෙන යනකොට අර වගේ එක එක කැලි ඉස් වෙනවා, පාත් වෙනවා, බර වෙනවා කියනකොට ඒ කැලි අංග නම් කියන්නේ නැතුව මේ ඔළුව මේ කටබයෙන් වැඩ කියන්නේ නැතුව මේ හැල්ලු බව, මේ බර බව, මේ පැද්දෙන බව, මේ කම්පන බව කියලා භාව වශයෙන් එහෙම නැත්නම් ස්වභාව වශයෙන් ගති වශයෙන් විස්තර කරන්න පටන් අරගත්තොත් මේ ඇඟේ ඒ ගති තියෙනවා බැලුවත් නැතත් බැලුව කෙනාට විතරක් පේනවා. එයා හිතනවා මේ වැලුව නිසා පේනවා කියලා. දැන් පේන නිසා බලන්න පුළුවන්, බලන නිසා පේන්න පුළුවන්. ඉතින් අන්නේ කටයුතු ඔය නිදාගෙන උඩු බැලෙන් ඉන්න ඉරියව්වෙන් එහාට ගෙනියා ගන්න යන්නේ ඒක තමයි උපදේශය. ඉන්නේ එදිනෙදා වැඩ කරනකොට, යනකොට, එනකොට, කනකොට, බොනකොට, ඉඳගෙන ඉන්නකොට, හිටගෙන ඉන්නකොට බලන්න මේ වගේ පුංචි ක්ෂණ මාත්‍ර නියෝජන තියෙනවා. අන්නේ ක්ෂණ මාත්‍ර වෙනදී අල්ලන්න පුළුවන් වෙන්නේ ඔය වගේ ලොකුවට දකපු කෙනාට. ඒ නිසා ඉරියව්වේ වෙනසකුත් බලාපොරොත්තු වෙන්න ළඟදීම ඒ වගේම හැම ඉරියව්වකම සිදුවෙන ක්ෂණ මාත්‍ර වශයෙන් සිදුවෙන මේ ශරීරයේ භාව ලක්ෂණ, ස්වභාව ලක්ෂණ අනුන් දකින්න ආසේ දකින්න ඒ වුණාක් ධාතු පංච කාට කිත්තුයි. එතකොට අපිට මුල් ලෝකෙම භාවනා මධ්‍යස්ථානයක් වෙනවා, හැම ඉරියව්වම භාවනාවක් වෙනවා, හැම අරමුණක්ම මූල කර්මස්ථානෙ වෙනවා. අන්නේම කරගෙන යන්න ලැබේවා කියලා අපි යනවා ඊගාවකට.
පින්බර ලොකු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව කලක සිට කරගෙන යන්නේ ආයාසයෙන් භාවනා කරගෙන යන තත්වයේ සිටිනි. භාවනාව නිසා එදිනදා ජීවිතයේ දියුණුවක්ද අත්දකින්න. නමුත් කෙලෙස්වල පැවැත්මද වරින් වර අත්දකින්න. ඉතාම සංවේදී කෙනෙක් වන මට මගේ සමීප කට්ටියකින් වෙන්න ඕනේ. සමගේ සමීපයන්ගෙන් සිත් රිදීම ඇති වී භාවනාවට බාධා එල්ලවන විට මම ඉමහත් දුකටපත් වෙමි. වැඳීම් ප්‍රමාණය වැඩි විට දුකද වැඩිය. බොහෝ විට සමහර දිනවල කඳුළු සලමින් භාවනා කරන්නට සිදුවේ. මේ අවස්ථාවල භාවනාවට පෙර සිත සකසා ගන්නට දරන උත්සාහයේදී ඔවුන් කෙරෙහි යම් අප්‍රසන්න හැඟීමක් හිත තුළ පැන නගී. කෙසේ හෝ හිත හදාගෙන භාවනා කළ පසු එම කෙනෙහිලි අමතක වී හිත සංසුන් වේ. නමුත් මෙවැනි සිදුවීම් වලට පසු මට කරදර කළ අයට යම් යම් විපත් සිදුවන බව අත්දකිමි. එවිට මට සිතෙන්නේ මාගේ නරක සිතුවිලි නිසා ඔවුන්ට නරකක් සිදු වුණා කියාය. මේ හේතුවෙන් මගේ හිත ඉමහත් කම්පාවට පත්ව ඔවුන් කෙරෙහි විශාල කරුණාවක් ඇති වී නැවත වැළපෙමින් භාවනා කරන්නට භාවනා කර ඔවුන්ට කිසිත් වරදක් නොවේවා කියා සෙත්පතමි. එවිට ඔවුන් කරදර වලින් මිදෙන බවත් අත්දකිමි. මේ වරින් වර සිදුවිය. එම නිසා දැන් මට එවැනි අත්දැකීම් එන විට මොනතරම් මගේ හිත වැළපුණත් ඔවුන් කෙරෙහි සිතුවිලි මාත්‍රයක් හෝ පහළ නොවීමට හිත සකසා ගැනීමට ඉමහත් වෙහෙසක් දරමි. මේ සාර්ථක බව මට තේරේ. මෙහිදී කරුණාව සහ මෛත්‍රිය මොනතරම් ජීවමාලද කියා තේරුම් ගති. ගරු ස්වාමින් වහන්ස, මෙවැනි කරුණවලදී පැවැත්විය යුතු පිළිවෙල කරුණාවෙන් පහදා දෙන ලෙස ඉල්ලමි. ඔබ වහන්සේට පතනායුරින් නිවන් සුව අත් වේවා.
තමන්ට කරදර වැටෙනවා, කරදර ඉතින් භාවනා කරනට එයාටත් එන ගහනවා ගණන් බලනවා, ඊට පස්සේ පව් කියලා හිතනවනේ. ඉතින් ඔච්චර තමයි. ඉතින් ඇත්තටම සාමාන්‍ය බුද්ධිය තියෙන හැබැයි මේක තනි කර මනෝවිකාරයක්. ඔය කියන දෙල්ලන් වෙනවනම් එහෙම දැන් ලෝකේ තියෙන දෙල්ලන් වල හැටියට එක එකට වෛර කරන හැටි මේ න්‍යූට්‍රෝන බෝම්බෝන කරන්නේ නැහැ නේ. ඒක නිසා ඌවා ඉතින් අර සංගේ කීපුත්ගලයන්ට ලොකුට ගහන ගන්නවා. ඉතින් ඒක ඉමෝෂනල් ලිටරසි කියලා කියන්නේ. ඒක නිසා තමන් කරදර වෙනකොට හිත සංවේදී වෙනකොට දුක වැඩි වෙනවා අඬනවා වැඩි වෙනවා වගේම ඒක නිවනට ඉතාම කිට්ටු තැනක් කියලා බුදුහාමුදුරු පෙන්නලා තියෙනවා. සම්බාධේ ඕකාසාදිගමෝ අනුබුද්ධෝ. ඒ බාධා වෙනකොට මතක තියාගන්න දැන් මගේ හිත මේ සංසාරයේ දුක තේරුම් ගන්නවත් නිවන තේරුම් ගන්නවත් කිට්ටු තැනක ඉන්නේ. ඒ නිසා අඬාදොඩ කඳුළු හෙලලා තොට එන ගහපිය කියන විනුවට මොන්න දැන් දන්නවා ඊගාව සැරේ ආත්මේලා මනුසාත්ව භාවයක් ලැබලවත් ඔච්චර තමයි. දේවාත්ම භාවයක් ලැබවත් ඔච්චර. වෙන්නේ නැහුඟක් කියලාට ගැරන්ටි එක වෙනවා අපායට යනවා ඒක තමයි. එතකොට අහන්නවත් දෙයක් නැහැ. හැබැයි එතකොට ඔච්චර සංවේදී නැහැ. එතකොට නිකන් ඔය ජොලිය ගැරන්ටි එකක් කාලා හතක් කාලා ජීවත් වෙන්න පුළුවන්. නමුත් මේ හම්බෙච්ච වෙලාවේ මතක තියාගන්න ඒ දුක වැඩි වෙනකොට නිවනට කිට්ටුයි. හැබැයි ඒ අර හරියට නිසි සංකල්පෙන් දුක තියා බලන එක. ඉතින් මේක නේද මේ දිගේ යන්න පුළුවන්. මේ මම හිතන දේ අනුන්ට බලපාන. අනුන් හිතන දේ මට බලපාන. කියන කරන දේවල් වලින් දැන් ওই ගැටේ ගහගෙන යන්නේ. ඒක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ මනෝපුප්පංගමා ධම්මා. හිතන දේ අපිට බෑනේ කවුරුත් හිතන දේ වෙනස් කරන්න. අඩු ගන්න මං හිතන එකත් වෙනස් කරගන්න බෑනේ. ඒ නිසා හැ දැනගන්න ඕනේ කරදරයක් එනකොටම ඒක නිවන් දොරටුවක් කියලා. එතකොට අපි ඒකෙන් අලුතෙන් කර්ම රැස් කරන්නේ නැහැනේ. මේ යන්නේ දිගටම අලුතෙන් කර්ම රැස් කරන මාර්ගයක්. විච්ච එක මතින් එයාට කතා කරලා එයා ඒක මතින් දුක් වෙලා ඊට පස්සේ මම ආයෙකට කනගාටු වෙලා ඉතින් යෝගාවචරය කියන්නේ ඒක එතනින්ම ෆුල් ස්ටොප් දානවා. Tamange karma kamata hanti yanawa misakka e kottita karma ras karawannit naha tamanta karma ras karawannit naha paschaatthawekut naha. ඉතින් ඒක හරි අමාරුයි. ඒක තමයි non reaction කියලා කියන්නේ. ඒක තමයි කියන්නේ මේ mind your own business කියලා. Be mindful and mind your own business. මේක මහ පටලවගෙන යෑමක් අන උණු කිල්ලක් උණු ගොබුඩක් උඩට එනකොට වටේ තියෙන ගස් වල පටලවාගෙන අනාගෙන එන්න වගේ. ඔකට බුදුහාමුදුරු කියන්නේ පපංච කරනවා කියලා. මේ කතන්දර හදනවා අනුන් එක්ක. මේ අනුන් නිසා මට නිවන් දකින්න බැරි කියලා. මේ ඉතින් ඒවයි තින් බයිලා කතා. ඒවෙන් තමයි දේවාගම්, ඒවෙන් තමයි සූනියං හදිකුනි කර්ම පටන් ගන්න තියෙන්නේ. මේකේ ඒව තිබුණට ප්‍රශ්නයක් නැහැ. අපි මේ කෙනාට ගහලෙලවන්න ඕන එකක් නැහැ. මේ කෙනා වටේ ඉන්න අයට ගහලෙලවන්න ඕන එකක් නැහැ. ඔතන තියෙන මේ පටලවා ගැනීම. අනා ගන්නවා කියලා තියෙන්නේ. ඕක නොවුනොත් අනාගාමි කියතයි. ඒ නිසා ලෝකයක් අල්ලන ගැහින්න යන්න එපා. නිකන් බොරුවට මම සංවේදී කියන්න එපා. ඔක්කොම සංවේදී. කවුද නැත්තේ? ඔක්කොම සංවේදී. ඒ නිසා බලන්න වෙච්ච දෙයට ඉන්න සෙයිරද කියලා වෙච්ච මොඩකන් දෙන්නට සරියේ ආයෙ මොඩකන් නොකරම් මරියේ කියලා ඉස්සරහට මේක පටලවා ගන්න නැති වෙන්න එතනම ෂෝට් කට් එකක් දාන්න නිවනට. මේක හොඳම අවස්ථාවක් තාම සංවේදී අවස්ථාවක් මිනිස්සු මට හර්ට් කරනවා. ඒක මම දැනගන්නවා තොපිත් එක ඉස්සරහට හිටියත් ඔච්චරයි. තොපිට එපා නම් එක වාරයක් අපා අපිට දහස් වාරයකට තොපි එපා කිය කෙලින්ම බුදුහාමරොත් එක්ක ඍග්‍රිමන්ට් එකට යනවා. කෙලින්ම නිවනත් එක්ක ඍග්‍රිමන්ට් එකට යනවා. කෙලින්ම සතියත් එක්ක ඍග්‍රිමන්ට් එකට යනවා. ඒකට කියනවා සංසාරයක් ගෙනාවු මෝහ පටල එක චිත්තක්ෂණයෙන් කපනවා. ඒකයි මේ සතියේ තියෙන දක්ෂකම. කවුරුත් ඒක වැඩි තේරුම් අරගෙන නැහැ. සතියට පුළුවන් සේරම කපන්න. ඒ නිසා මේ වෙච්ච පරණ එව්වට වන්දි ගෙවන්න වෙලකට ඇති වෙන සංසිද්ධි වලින් අලුතෙන් කර්මපත රැස් කරගන්න නැතිවීම සඳහා ගිවිස ගන්න. ඒක කවුරුත් අපිට අදාළ නැහැ. අපිට තියෙන්නේ සතියත් එක්ක විතරයි. ඒ කලබලවලදී සතිය උද්දීපනය වෙන බව හොඳට අත්දකපු එකක්. ඒක ඥානපෝනික ස්වාමීන්චි ලියලා තියෙනවා. මොනම කරදරයකවත් සතිය අපිව අමතක කරන්නේ නැහැ. ඒකනේ මේ කමඨාන් සුද්ධ කරනකොට කියන්න හිතෙන්නේ. ඒක තමයි අපේ ගැලවුම් කාර්යය. ඒ නිසා ඉදිරියට වෙච්ච කර්ම ගෙවෙන වෙලාවේදී අරුත් කර්ම රැස් නොකර ගැනීමට කීනම් පුරාණං නවං නැති සම්භවං විරත්ත චිත්ත ආයතිකේ බවස්මින් කියලා කටිතු කරන්න කියලා අපි යනවා ඊගාවෙකට.
සාදු සාදු සාදු. රජිකා ඔයාට අහන්න පුළුවන් ඊගාව ප්‍රශ්නේ.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. මට පොඩි අත්දැකීම් දෙකක් ඉදිරිපත් කරන්න තමයි උවමනාව තියෙන්නේ. ඒ සඳහා අවසරයි ස්වාමීන් වහන්ස. දැන් ඔබ වහන්සේගේ දේශනාවල මම අහලා තියෙනවා මේ වහන්සේ කෙනා අපි ආනාපාන සතියෙන් මේ සතිමත් පරයන්ට පටන් ගත්තාම ආස්වාස ප්‍රශ්වාසයේ පෞද්ගලික ලක්ෂණ මුලින් දැකලා පස්සේ පොදු ලක්ෂණ වලට ගමන් කරනවා කියලා මම අහලා තියෙනවා. දැන් ඒ වගේ තමාතේ වගේ පටන් අරගෙන පස්සේ මම සංස්කාර චරිතයක් හිතුවිලි වලින් තමයි මට ගොඩක් කරදර වෙන්නේ කියලා දැකලා සහ හිතුවිලිත් එක එක ගොනු තියෙනවා කියලා දැකලා ඒ වගේ එක ගොනුවකින් එක ගොනුවට හිතුවිලි පයින් හැටි සහ පටන් ගත්ත තැනට කිසිම සම්බන්ධයක් නැති හිතුවිලි ගොනුවකින් ඉවර වෙන හැටි වගේ දේවල් මම දැකලා තියෙනවා. දැන් පහුගිය කාලේ මං ගොඩක් කලාවට බලාගෙන හිටියේ මගේ ඔය කෙලෙස් රාග සිතිවිලි සහ ද්වේෂ සිතිවිලි එන හැටි නැති වෙන හැටි දිහා බලන් හිටියාම මට ගොඩක් කලාවට හිතුණා මේ ඒ කියන්නේ ඇත්තටම මට හිතුණේ දැන් මම දැන් හොඳ හොඳ සිල්වත් චරිතයක් වගේ පේනට ඇත්තටම කෙලෙස් දිහා බැලුවාම මම يعني මම ගැනම කලකිරීමක් නෙවෙයි උනාට මේ ඔය කියන තරම් හොඳ කෙනෙක් නෙවෙයි කියන වගේ අදහසක් මට මං ගැනම ආවා. يعني එතකොට මට හිතුණා දැන් ඔය ගිය අවුරුදු දැන් මීට පොඩි කාලයකට කලින් ස්වාමීන් වහන්සේ ඔය සත්‍ය වඩන අයගෙම සමහර ක්‍රියාකාරකම් ගැන අපි පොඩ්ඩක් කලකිරිලා හිටපු අවස්ථා තිබුණා. ඒ වෙලාවේ ඇත්තටම දැන් මට හිතුණා මෙහෙම සත්‍ය වඩන කෙනෙක් මේ වගේ දේවල් කරන්න බෑ වගේ අදහසක්, يعني මම සංකල්ප රාගයක් හදාගෙන එහෙම වෙන්න ඕනි කියලා. ඒක එහෙම නුනම ඒත් එක්ක නිකන් මගේ හිතත් එක්කම ගැටිච්ච අවස්ථා තිබුණා. ඉතින් දැන් මේ මගේ කෙලෙස් දකිනකොට මට හිතුණ ඇත්තටම ඒගොල්ලන්ගේයි මගේයි කියලා එහෙම ලොකු වෙනසක් නැහැ. අපි ඔක්කොම එක වගේ කෙලෙස් ගොඩවල් ටිකක් තියෙන්නේ, වෙනසකට තියෙන්නේ මගේ කෙලෙස් ටික විතික්‍රමණය වෙලා නැහැ. කාගේ හරි විතික්‍රමණය වුණාම ඒක නිකන් ජජ් කරන ස්වභාවයක්. අර මේ හිර ගෙදර ගෑක් ගාවට ගිහිල්ලා කෙනෙක් කිව්වලු මේ අපේ ඇතුළින් අයගේ වෙනසක් නැහැ, වෙනසකට තියෙන්නේ අපි කරපු වැරදි කවුරුත් දන්නේ නැහැ, හිර ගෙදර ඉන්න අයගේ කරපු වැරදි අනිත් අය දන්නවා වගේ. ඒ කියන්නේ අපේ ඇතුළේ ඉන්නගේ වෙනසක් නැහැ වගේම මමයි අනිත් අයගේ ලොකු වෙනසක් නැහැ කියලා නිකන් අර ආනපාන සතියේ පෞද්ගලික ලක්ෂණ වල ඉඳලා පොදු ලක්ෂණ වලට ගියා වගේ හිතුවිලි වලිනුත් නිකන් පෞද්ගලික ලක්ෂණ වල ඉඳලා පොදු ලක්ෂණට ගියා වගේ හැඟීමක් මට දැන. මට මේක සංකල්පයක් දෙහෙම නැත්නම් යථාර්ථයක්ද කියලා හරියටම කියන්න ස්වාමීන් වහන්සේ වුණාට එහෙම අදහසක් මට පහුගිය දවස්වල මේ මගේම කෙලස් දකින්නකොට එහෙම අදහසක් ආවා. ඒක තමයි මගේ පළවෙනි මේ ඉදිරිපත් කිරීම ස්වාමීන් වහන්සේ.
මේ කෙලස් මගේ කියා ගන්නවා මොඩි කියලා කියනවා. කෙලස් කියන්නේ මානව සත්ත්ව දෙයක් කියලා පොදු කරගත්තට පස්සේ ඉතින් අපි ඔක්කොම එකම කක්කවලේ ඉන්න කක්කපණුව තමයි. ඉතින් කට්ටිය ගොඩාක් එනවා මට සුදු චරිතයක් අඳන්නේ. මම පටන් ගන්නකොට මම හිතාගත්තා ඔය කවුරුත් කිවට අඳින්නේ නැහැ. මගේ තියෙන ජඩ ගති, පරුස ගති, චපල ගති, වංචනික ගති එළි කරගන්න විතරයි තොපි ඉන්නේ. එහෙම නැතුව මම ඒව නෑ කියා ගන්න යන්නේ නැහැ. කිව්වොත් එහෙම මටත් කුරුසේ සැන ගහලා වගේ වැක්කිරලා ඉඳයි වෙන්නේ. ඔක්කොමලා එනවා අපිට අඳන්න. අපේ හිතත් එනවා අපිට අන්දන්න. සමහර වෙලාවට අනිත් පැත්තට අන්දනවා. තෝ වසලයා, තෝ පරඩ්ඩයා, තෝ මිනිමරුවා කියලා. අනිත් පැත්තට සුද්ධවන්තයෙක් කරණත් අන්දන. ඔය අන්ත දෙකටම අහු වෙන්න එපා. මන්න හිතාගෙන ආවේ පැවිදිනොට ඔය කවුරු අන්දන්න ආවත් අඳින්නේ නැහැ. හැබැයි මන් දන්න මයිලක් ඉන්න සේරම ඇඳලා ඉන්නේ කියලා. මේක හරි ලාභයි මට. මොකද උන්ගේ කුණු බාල්දියර ගොඩක් කුණු තියෙනවා. කුණු දාතයි මගේ ඔක්කොම දාන උන්ගේ වල. එවුන් මගේ ඇඟට දාන්න එනකොට මං කියනවා අනේ නිකන් හිටපන්. මම මේ මොන මොන වැස්සරද වගේ කැමති නම් තෙමෙනවා නැත්තම් තෙමෙන්නේ නැහැ. ඒකට මම මේ පොදු වැරදි ඔක්කොම පොදුවේ දානවා. කවුරු වැරද්දක් කරුවත් මම ගන්නෙත් නැහැ. මගේ වැරදි ඔක්කොම මම කට්ටියත් එක්ක ගා ගන්නවා, බෙදා ගන්නවා. ඉතින් ඉන්නකොට හරි ජොලි. එකම වැරද්දක් නම් පුතුලි කරන්නේ කරන්නේ නැහැ. මට පුද්ගලික ආසාවක් නැහැ වැරදි කරන්න. එහෙම ආසාවක් තියෙනවා. මට පැවිදිෙන්න ඕනෙකම නැහැ නේ. භාවනා කරන්න ඕනෙකම නැහැ. හැබැයි වැරදි වෙනවා කිසිම වෙනසක් නැහැ. ඉතකෙද ඇතුළේ ඉන්න එකයි පිටේ එකයි අතර කිසිම වෙනසක් නැහැ. ඉතින් ඒක නිසා මේ වැරදි පුද්ගලිකකරණය කරන එකට තමයි පෘ탁 පෘ탁 කියලා කියන්නේ. පෘ탁ඥය. ඒක ඔක්කොම මේ මානවයාගේ වැරදි පරිණාමයෙන් ඇති වෙච්ච ලකුණු, ඥානගතව ආපු දේවල්. ඉතින් මම මෙච්චර උත්සාහ කරද්දිත් මේ කියනකොට ගිය අම්මට කියලා මට ඉතින් තද වෙනවා. හැබැයි මට තද වෙන්නේ නැහැ. මෙච්චර දඟලද්දිත් මේ වයින් නැහැටි. හැබැයි ඉතින් හොඳට මට අනිත්‍ය වුන් චර්චුරු ගන්නකොට මට හිතෙනවා මගේ කමටහන් නිකම්ම සුද්ධ වෙනවායි කියලා. උඹල චර්චුරු ගන්නකොට මගේ කමටහන් නිකම්ම සුද්දල. මම ඒකුරුවත් වඳින්නේ නැහැ. මට මං කමටහන් සුද්ද වුණා අනික කට්ටිය අනේ අම්මේ බුදු වෙන්න ඕනේ, නිවන් දකින්න ඕනේ, චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕනේ, බුදු අම්මේ බෙහෙම නොලෙජ් එකක් කියලා මට වඳිනවා. මට hina යනවා. මූ මගේ කමටහන සුද්ද කරලා උන්ගේ පුද්ගලික ජීවිතේ ඔක්කොමත් මට කියලා උන් මටත් වඳිනවා. උඹලටත් ඔන්න ඕකයි වෙන්නේ ඉස්සරහට කියලා මතක තියාගනිලා. හරිද? ওই ගමනේ ඉදිරියක් තියෙනවා, ප්‍රගතියක් තියෙනවා. ඒ ලෑච්චිලා ඊට පල්ලා. එච්චරයි මට කියන්න තියෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ මේ දෙවනි කාරණේ කියන්නද?
ඒත් ඉතින් ඔය වගේම බැනුම් අහනවා ඉතින් කියපන් මට මොකෝ.
කවන්න නැහැ ස්වාමීන් වහන්සේ බැනුම් අහන එක තමයි. මේ දැන් ස්වාමීන් වහන්සේ පහුගිය දවස්වල වහන්සේගේ දේශනාවල මම ගොඩක් නෝට් කර දෙයක් තමයි මේ මනාපමනාප දකින්න කියන එක. ඒක මනාපමනාප දකින්න එකම නිකන් නිවන් දකින්න වගේ කියලා ඔබ වහන්සේක තැනකදී දේශනා කරා මම අහගෙන හිටියා. ඒ වගේම මේ අපි බ්‍රහස්ින්ද දේශනාවේදී ඔය සංකල්ප රාග ගැන ඒ ගැනත් මට හරි කැනේ මගේ ජීවිතත් එක්ක සම්බන්ධ වෙච්ච නිසා මම ඒ දෙක ගැන පහුගිය දවස්වල ගොඩක් අවධානයෙන් බලාගෙන හිටියා. දැන් සාමාන්‍ය මනාප අමනාප ඇති වෙන අවස්ථහන සහ නැති වෙන අවස්ථා දිහා බලාගෙන ඉන්නවා අතරේ මම මේ මගේ මනාප අමනාප ගැන මහා කියන්නේ මට විශේෂ දෙයක් දැක්ක කියලා මට හිතුණා. මම ඒක නිකන් උදාහරණකින් ඉස්සර කරන්න ස්වාමීන් වහන්සේ, මේ ඇත්තම අපේ අල්ලපු ගෙදර ඉන්න ඉන්දියන් ෆැමිලි එකක් ඉන්නේ, මේ මනුකගේ වයසේ දුවෙක් ඉන්නවා, යා නිතර අපේ ගෙදර එනවා සෙල්ලම් කරන්න, මම මේ දවසල රස්සාව කරන්න ඇති නිසා. මේ ඉතින් ඒ ළමයා එන එක ගැන මට පොඩි අමනාපයක් තිබ්බා, මම ඒක දන්නවා. ආවහම අපේ ළමයිගේ රුටීන් එක සම්පූර්ණයෙන්ම අවුල් වෙනවා, කෑ ගහන මට සූම් මීටින් කරන්න බෑ, එහෙම පොඩි දෙයක් තිබ්බා. ඒනකට මම බලාගෙන හිටියා, දැන් මේ දවස්වල එන නිසා මේ අමනාපේ කොයි වෙලාවෙද ඇති වෙන්නේ, කොහොමද ඇති වෙන්නේ කියන එක බලනවා කියලා ලොකු අවධානකින් බලාගෙන ඉන්නකොට මම දැක්පු දෙයක් තමයි, දැන් ඒ ළමයා ඇවිල්ලා දැන් ඉඳගෙන ඉන්නකොට පුටුවේ කකුල් යටිපතුල් දෙක තිබ්බහම ඔන්න මට යකා වැහෙන වගේ තරහ යනවා. ඇඳේ ඇවිල්ලා නටනකොට, ඇඳේ උඩ බලනකොට අනිත් තුන්දෙනා අපේ තුන්දෙනාත් එක්ක මට යකා නැගෙනවා. හැබැයි දැන් මනුකහත් මගේ ළමයේ ওই දෙකම කරනකොට මට ටිකක් අමනාපයක් එනවා. හැබැයි ඒක ඒ තරම් කියන්නේ ඉග්නෝ කරන්න පුළුවන් ලොකුවට මං ඒ අමනාපේ ගන්නෑ. ඉතින් දැන් අර ළමයා ඇවිල්ලා මොකක් හරි ඇඳේ නැගෙනකොට මට යකා පරල වෙලා වගේ කෑ ගහනවා. එතකොට මනුක මගේ ළමයි බලනවා, මේ අම්මා අපි කරනකොට එච්චර කෑ ගහන්නේ නැහැ, උනාට මේ දැන් මොකද කෑ ගහන්නේ වගේ නිකන් ඒගොල්ලන් ප්‍රශ්නාර්ථයකට එනවා. ඉතින් ඇත්තටම දැන් මං ගිය අවුරුදු අගෝස්තු වල මාසෙ වගේ ඔබ වහන්සේට කිව්වා මට දැන් ළමයි එක තරහ එනකොට තරහ එනවා කියලා පේනවා කියලා. දැන් මට ගොඩක් වෙලාවට එහෙම තරහ එනකොට තරහ එන හේතුව පේනවා කියලා හිතන කෙනෙක් ඊට යටින් නිකන් මගේ මනාපමනාප එක තමයි මම මේ ගැටෙන්නේ කියන එක වගේ දෙයක් මම දැක්කා. ඊට පස්සේ ඇත්තටම දැන් මට වෙලාවකට හිතෙනවා මේ අල්ලපු ගෙදර එක්කෙනා ළමයාව හදාන්න කිසි චාරයක් නැහැ, ඔය වගේ මං හිතනවා. ඊට පස්සේ මටම හිතෙනවා ඇත්තටම කිව්වොත් මගේ ළමයිගේ චාරයක් නැහැ, උනාට මම හිතනවා මම ළමයි හදන විදිය හරි කියලා, මගේ සංකල්ප රාගේ හරි කියාගෙන අනිත් ඒකත් එක්ක ගැටෙන හැම එකම වැරදි කියලා මමම මතයක් ඇති කරගෙන ඒවත් එක්ක තමයි මම ගැටෙන්නේ කියලා නිකන් මට මනාපමනාප දිහා බලාගෙන ඉන්නකොට මේ හිතුණා. ඊටත් එක්කම මම කොහොමද අනිත් අයගේ සංකල්ප රාගික ගනුදෙනු කරන්නේ කියලා, දැන් මනුක කම්පියුටර් එක බලන්න කැමති නම් හරි, එතකොට දැන් මම එයාට මේ ස්කෝලේ වැඩ කරන්න කැමති කියලා මම හිතනවා නම් මම කරන්නේ ප්‍රයිප් කරනවා ඒක, ඔයා ඉස්කෝලේ වැඩ කරොත් මම ඔයාට කම්පියුටර් දෙනවා. එතකොට අපි නිතරම මේ සංකල්ප රාගික එකිනෙකාගේ ගනුදෙනු කරන්නේ කියන වගේ අදහසකුත් මට ආවා. දැන් මනුකට එහෙම කිව්වා, මනුක ගොඩක් වෙලාවට අඬනවා නේ මට කරන්න බෑ අම්මා මට දෙන්නේ නැහැ එහෙම කියලා. දෙවුමිට කිව්වොත් එහෙම දෙවුමි හරි එයා ඒක මේ ගොඩක් උත්සාහ කරනවා. දැන් සිංහලෙන් කතා කරත් මොනව හරි දෙනවා කියලා එයා දැන් මේ දවස දෙකටම සිංහල කතා කරනවා. එතකොට දැන් මනුකගේ අමනා මම එකම දේ දෙන්නටම කරා මනුකේකට අමනාප වෙන හැටි සහ දෙවුමේකට මනාප වෙන හැටි මට පේනවා. දැන් ඔය ඔක්කොම ටික ගොනු කරාම සමිනාස මම දැන් මාසයක් නැහැ ඔබ වහන්සේට මගේ අත්දැකීමක් හෙළි කරනකොට කිව්වා මට මේ ලෝකේ හරි වැරදි දේවල් නැහැ කියලා හිතෙනවා කියලා. දැන් මට මෑතකදී හිතිච්ච දේ තමයි අපි හරි වැරදි කියලා තියෙන්නේ ගොඩක් වෙලාවට අපිට කලින් හිටපු කෙනෙක්ගේ සංකල්ප රාග, කලින් හිටපු කෙනෙක් හරි හෝ වැරදි කියපු සංකල්ප රාගයක් අපි මේන්ටේන් කරගෙන ඒක නිකන් මේන්ටේන් කරනවා ඇරුණාම ඇත්තටම මේ ලෝකේ හරි වැරදි කියලා දෙයක් නැහැ. නිකන් මේ තියෙන සංස්කෘතිය හරි
ආවා හිතාගනි, උඹ ගන්න ඔක්කොම වැරදි, මම කියන්නේ ඔක්කොම හරි කියලා හිතාගනි, ඉවරයි. මං කිව්වා උඹට ඔය කලින් ඔය කතාව, උඹ හිතුවා නම් මොනවාරි තේරම් වැරදි. මම කිව්වනේ විරුද්ධ වෙන්න එපා කරපා. උඹ ඔය ගරු කරලා තියෙන්නේ අල්ලපු ගෙදර ළමයටත්, තමන්ගේ ළමයටත් නෙවෙයි, තමන්ගේ මනාපමනාපවලට. ඒ ළමයා මේ ළමයා කියලා නිකන් ඔය දාගත්තට ඒ ළමයා උඹේ අම්මා අප්පා වෙන්නද ගිය ආත්මේ. ඒ ළමයටත් යනවා ඇති සතිපණිවිඩේ. එළමයට යනව ඇත්තේ උඹටත් වැඩිය දරුවොත් එක්ක හැසිරීම හරහා. ඊට පස්සේ උඹ ගිහිල්ලා යකාමක් දාලා කෑ ගහනකොට මේ ඔය නාඩගමේ දුෂ්ටයාට උඹ රඟපාන. අවදී දුෂ්ටයා මයිත් එකට එනකොට ඉතින් මං කියනවා මේ උඹ පැහැින් නැතුව උඹ රාජිකා කරන හැමදේම වැරදි. මම කිව්වනේ දැන් ධම්මජීව හැමෝම කිව්වා ඔක්කොම හරි, ආය කතා දෙකක් නැහැ කියලා කරපන්. වර දින්නේ නැහැ ගොයියෝ. ඕන්නම් ගෙදර මිනිහන් තරහ වෙයි මයිත් එක්ක. පයිතන්නේ එහෙම වෙයි කියලා. කොහොම හරි අන්න එච්චරයි කියන්න තියෙන උඹ කියන එක නම් වටිනවා. උඹ හති පිබිනවා වෙන්දට වැඩිය. උඹට ආවේග වෙලාද?
නෑ නෑ ස්වාමීන් වහන්සේ, එහෙම නෑ.
එචා හති පිබින්න එපා, ටික ලියලා තියපන්. මොකද ඊගාට ප්‍රශ්න අහන්න තියෙන කට්ටියත් ඕකම තමයි යන්නේ. එක්කෝට මං කියන්නේ එච්චරයි. මම කිව්වනේ ධම්මචිවහාමි කියන්නේ ආය අහන්න එපා, අසුචි වලට වහින්න උනත් බෑපන්, අපායට යන්න උනත් ඵලයක්. හැබැයි උඹේ උමනාට දිවි ලෝකේ ගියත් වැඩක් නැහැ.
එහෙමයි සංහ.
එච්චරයි අපි යනවා ඊගා. දැන් අපිට වෙලා ඉවර වෙගෙන ඉන්නේ දැන් මේ රෝහන් මේ
නිරෝෂ්
නිරෝෂ්
සමන තුන් දිනේ කතා උසල තිනවා. අපි පුළුවන් තරම් අපි කෙටියෙන් අහන්න බලමු. එහෙමනම් කවුද රාජා?
නිරෝෂ් ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ වඩින්න තියෙනව නේද?
ඒක තමයි ස්වාමීන් වහන්සේට පුළුවන් වේද අපිට බලමු අපි.
සුරංගනී
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
තෙරුවන් සරණයි.
මම මේ අත්දැකීමක් අමුතු අත්දැකීමක් අලුත් අත්දැකීමක් ආපු නිසා කතා කරන්න හිතුවා. මම පහුගිය රිට්‍රීට් එකේදී අර නොදන්න තැනක ඉන්නවා, පහු නැගිටිනවා, එහෙම කීප වරක් වුණා. එහෙම දිගින් දිගට මේක දිහා බහුලීගත කරන්න කිව්වහම ඒක එහෙම කරගෙන යනකොට මට අත්දකින්න උනේ ඒකට යනවා වගේ දැනෙනවා, නමුත් යන්නේ නැහැ වගේ අත්දැකීමක් තමයි මං අන්තිමට ඒකෙන් දුටුවේ. මං ඒක ඔබ වහන්සේට දීවා. මේ ඊට පස්සේ ආපහු ඇවිල්ලා භාවනා කරනකොට මම පහුගිය කාලේ දැක්කා නිකන් ලා කහපාට හිස් බවක ලොකු කුඩු කුඩු නිකන් අර හවසට වවුල්ලු අහස යනකොට මුළු අහසෙම කළු තිත් තියෙනවා වගේ ඒ වගේ දෙයක්. ඒක දැන් ටිකෙන් ටික කීප දවසක් මේක දිගටම දැක්කා. එහෙම බලාගෙන යනකොට ඒවා ටිකෙන් ටික අර මයින්ඩ් එක තැම්පත් වෙනවා වගේ අඩු වෙලා ගියා. සම්පූර්ණයෙන්ම අඩුනේ නැහැ. දැන් හැබැයි ඒක පරියන්කේදී පේන්නේ. සාමාන්‍යයෙන් ගෙදර වැඩ කරගෙන ඉන්නකොට හිත එකලස් වුණාම මගේ හිතට ඒ රූපේ වගේ එක හිස් අවකාශයක කළු කුඩු ලාවට පේන එක නිතර මේක දකිනවා වගේ එකක් වෙනවා ස්වාමීන් වහන්සේ.
මේක හොඳයි. ඒක දකිනකොට හිත ගෙදරා වගේ හිතාගන්න. සතිමත් වුණා කියලා හිතාගන්න නිසා ඕනේ කලබලයක්, අමරියක්, සතුටක්, කනගාටුවක් වෙනකොට ওই தත්ත්ව පිටිපස්සෙන් තියෙනවා කියලා හිතාගන්න. ඒ කරදරේ සතුට එහා පැත්තේ ওই කියන තිත් පෙළිය තියෙනවා. ඒ තිත් ගොඩ තියෙනවා. ඒක තමයි canvas එක. ඒක තමයි සතුට, කනගාටු ඔක්කොම චිත්‍ර ඇඳලා තියෙන්නේ. ඒක ගැන මනාපමනාපැති කර ගන්නකොට canvas එක දිහා බලන්න. එතකොට ඕක කවදාවත් අපි අතහැරලා යන්නේ නැහැ. ඉතින් අන්න ඒ වගේ අපි බැලුමෙන් එක වගේ canvas එකක් තියෙනවා. ඇහිමේ තව canvas එකක් තියෙනවා. නාසයේ එක canvas එකක් තියෙනවා. ඒව ඔක්කොම එකයි. ඒකට ගියාම gedara ගියා වගේ දැනෙනවා. දැන් ওই වයසට යනකොට ওই තිත් පේන එක පේනවා. ඉතින් උඩ බලන අහස දිහා බලන හිටපන්කෝ. අවුරුදු 60 පාපෙන්නාට පස්සේ අහසේ ගොඩාක් මේ පණු ඔයි, කෝඳුරු ඔයි, මැස් ඔයි ඉගිලෙනවා. ඒ වයිටින් හදන්න වැයක් පවුවා. පුංචි කාලේ ව පේන්නේ නැතිලු. මං ඒක
කරලා තියෙනවා. ඒව 65 ඉස්සෙල්ල පෙවුනහ ස්වාමීන් වහන්සේ අහස දිහා බලනකොට කෝටු කෑලි බෝල බෝල එකතු වෙලා යනවා.
ඔය මැරෙන ලකුණු, සෝහන් ලකුණු කියලා කියන්නේ. ඉතින් ඕක ඉතින් මේ හොඳ දෙයක් අපිට. ඕක පැත්තට හොඳ නැති වුණාට. ඉතින් ඔය දිහා බලන්න හිටපන්.
එහෙමයි ස්වාමීන් වහන්සේ. තේරුවන් සන්න.
ස්වාමීන් වහන්සේ මේ රාජා කියලා කෙනෙක් ලොග් වෙලා හිටියා. දැන් පැයකමාරක් විතර තිස්සේ කලින් ලොග් වෙලා අපිට යාගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලබා දෙනවා නම් බොහොම හොඳයි ස්වාමීන් වහන්සේ. එහෙනම් රාජා ඔයාගේ රාජා තිලක රත්න අවිකත් අහලා ඊට පස්සේ චින්තක වෙලා තිනවනවා අපි බලමු.
අවසරයි ස්වාමීන් වහන්සේ.
අයියෙන් කතා කරන්න.
අවසරයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
කියන්න.
එහෙනම් ස්වාමීන් වහන්ස.
එහෙනම් ලාවට ඇහෙන්නේ කමක් නැහැ, තේරෙනවා කියන්න.
හරි. ස්වාමීන් වහන්ස මට වයස අවුරුදු 20යි. මම නිස්සරණවණේට දෙපාරක් ඇවිල්ලා තියෙනවා භාවනා කරන්න. කමඨහන් වார்த்தාව. ස්වාමීන් වහන්ස සක්මන් භාවනාවයි පරයන්ක භාවනාවයි ගැන දෙකම ගැන කියන්න තියෙනවා. මුලින්ම සක්මන් භාවනාව. යටිපතුලට දෙන්න දේවල් නිරීක්ෂණය කළා. ඒක වැටහුනේ කොහොමද කියලා කියනවා නම්, මුලදි මම සක්මනේදී මට තේරුණා ස්වාමීන් වහන්ස සතිය මුලදිම ටිකක් අඩුයි කියලා. ඊට පස්සේ එන්න එන්න ටික ටික ක්‍රමයෙන් ක්‍රමය සතිය වැඩෙන බව මට තේරුණා. එතනදී ඇත්තටම කියනවා නම් මට ඒක තේරුණේ කොහොමද කියනවා නම්, මට දැනුණ කකුලේ ගල් නැනෙනවා, ඒ වගේම ගල් නැති ගල් තලාවේ තිබ්බ ඒ ගල් නැති කොටසුත් මට වදිනවා තේරුණා. ඒ වගේම තමයි විශේෂයෙන්ම දැන් අපි සක්මනේදී මට තේරෙන විදිහට නම් මම දැන් අපි කියමු එක පාදයක් තිබ්බට පස්සේ එක පාදයක් තියෙනකොට පොළවේ ස්පර්ශ වෙනකොට ඒ ස්පර්ශ වෙන ඒවා තේරෙනවා. හැබැයි එක වෙලාවකදී වෙනස් විදිහකුත් තේරුණා. ඒ කියන්නේ කකුල කියන්නේ යටිපතුල පොළවේ භාගයට විතර වැදිලා තියෙනකොට අනිත් කකුල යනවනේ ස්වාමීන් වහන්සේ නිකම් කියන්නේ වාතය හරහා එහෙම යනකොට පොළවේ තියෙන සමහරවට ටිකක් උස්සට තියෙන ගල්, එතකොට අර කකුලේ තියෙන කකුල අර අනිත් කකුල පොළවේ වැදුනට මේ ඒකට නෙමෙයි අවධානය යනවා සමහරවට අර වාතය හරහා යන කකුලේ කකුල යටිපතුලට ගල් ඇනුනහම ඒ ස්පර්ශයටත් යනවා. ඒ වගේම තමයි දැන් අකණ්ඩව සතිය තිබ්බ කාලය ගැන කියනවා නම් එක දිගට يعني කෙලවර කියන ද අනිත් කෙලවරට ගිහිල්ලා හැරෙන එක කියන එක වටයක් කියලා ගත්තොත් ඒ වගේ වට 10ක් වගේ සතිමත් අකණ්ඩව ඉන්න පුළුවන් කියලා මට තේරුණා. ඊට පස්සේ ඒකේ නිරීක්ෂණය අතරතුර කොච්චර අවබෝධයක් තියෙනවද එහෙම කියලා බැලුවොත් නම් තේරෙනවා يعني යටිපතුලේ හැම කියන්නේ වදින වෙලාවේ ඉඳලා දල අදහසක් තියෙනවා මේ යටිපතුලේ ගැන මොන මොනවද වදින්නේ කියලා. එහෙම දල අදහසක් තියෙනවා. හැබැයි සම්පූර්ණ චිත්‍රයේම ගැන අයිඩියා එකක් නැති ගතියකුත් එහෙමත් තියෙනවා. විශේෂයෙන්ම කියනවා නම් ස්වාමීන් වහන්සේ මට තේරුණා මේ එක කෙළවරක ඉඳලා අනිත් කෙළවරට යනකොට සතිය පිහිරවන එක මේ එච්චරම අවුලක් නැහැ. අර හැරෙන එකේ තමයි ගේම් එක තියෙන්නේ කියලා. හැරෙනකොට මම තව පොඩි දෙයක් දැක්කා. ඒ කියන්නේ හැරෙනකොට එක කකුලක් ඉස්සෙන එක කකුලක් පොළවේ වැදිලා තියෙනවත් එක්කම අනිත් කකුල ඉස්සෙලා වාතය හරහා ගිහිල්ලා පොළවේ වදිනවා. එතකොට වාතය හරහා යනකොට මේ මොහොකවත් වදින්නේ නැති බවත්, ඒ කියන්නේ මොකක්වත් කකුලේ ගල්ලනෙන්නවත් එහෙමවත් නැහැම නැති බවත් තේරුණා. ඒ වගේම හැරෙනකොට ටිකක් අර දැන් ගඟක් එක දිගට ගලාගෙන ගිහිල්ලා පොඩි වංගුවක් ගහනවා වගේ මට තේරුණා. මේ සතිය අර එක කෙළවරකින් අනිත් කෙළවරකට යනකොට අවුලක් නැහැ. එක දිගට ගලාගෙන යනවා සති ධාරාව. හැබැයි අර හැරෙනකොට පොඩ්ඩක් කියන්නේ හැරෙන්න ලඟ වෙනකොට මේ ටිකක් සතිය දුර්වල ගතියකුත් ටිකක් තේරුණා. ඒ වගේම එතකොට ඉතින් මම පොඩ්ඩ පාර ලඟ වෙලා තමයි සක්මන් පතේ තියෙන්නේ. ඒතර පොඩ්ඩ වාහන තද්ද බද්දත් එහෙම ඇහෙනවා. මට ඒක බාධාවකුත් නැහැ. ඒ වගේම අපි ගත්තොත් සමාල්ලාවට ස්වාමීන් වහන්සේ මේ ටිකක් කරගෙන මුලදි හොඳට කැමැත්තක් කියන්නේ සත්‍යයට ලොකු ආඩම් මේ ගෞරවයක් එහෙම තිබුණොත් අර සක්මනේ හොඳට කෙරීගෙන ගියත් අන්තිම වෙනකොට නිකන් එච්චරම මන බැඳෙන එච්චරම චිත්තාකර්ෂණීය ගතිය ටික මේ අර එහෙම ඉන්ට්‍රෙස්ටිං එකට අඩු ගතියකුත් එහෙමත් තේරුණා. ඒක තමයි ස්වාමීන් වහන්සේ
අපි වෙලාව සලකලා මම හිතනවා වෙලාව සලකලා අපි මෙතෙන් නතර කරන්න යනවා මට බාධා කරන්න වීම කන කාටුයි. අවුරුදු 20 කෙනෙක් ඔය වගේ භාවනා තොරතුරු කියනකොට මට ඇත්තටම ඊර්ෂ්‍යා හිතෙනවා. මට ඕක පටන් අර ගන්නකොට හඳුනා දුන්නේත් 26 දී. ඉතින් ඔච්චර විස්තර සහිතව පුළුවන් වීම ඉතාමත්ම මගේ මේ සතිපාසල ව්‍යාපාරේ ලොකු සාර්ථකත්වයක් කියලා මම හිතනවා. හැබැයි මම හිතනවා ওই ටික ලියලා ඉවුවනම් අපේ මුලදිම වගේ ওই වගේ වார்த்தාවක් අපි කියවුවනම් හරි වටිනවා. මොකද ඒක අර වාර්තා කරන කලාව දිග වැඩිකම මම චෝදනාවක් තියෙනවා. ඒකට කමක් නැහැ. ඒ නිසා ඕක තමයි ක්‍රමේ. ඕක ආවට පස්සේ පටන් ගන්නකොට එපා වුණාට ආවට පස්සේ පුදුමාකාර තොරතුරු තෝගයක් අපි ළඟට එන්න පටන් ගන්නවා. ඒ තොරතුරු එනකොට නම් අපිට හැන්ඩල් කරගන්න බැරි තරම් විශාල නිදානයක් පහළුණා වගේ. නමුත් මතක තියාගන්න ඔය වගේ භාවනා කරන විශාල පිසක් ඉන්න නිසා අපිට එරික වේදාගෙන කන්න පුළුවන්. ඒ අර තොරතුරු එක්කෙනෙකුට අයිති දේවල් නෙමෙයි, අපි ඔක්කොටම අයිති දේවල්. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා, පුළුවන් නම් නිරෝෂ්ට ඔය ටික ලියලා දෙන්න, නැත්නම් මගේ ඊමේල් එකට ලියලා එවන්න. එතකොට Tamanට අභ්‍යාසයක් ලැබෙනවා මේ ටික මේ ගොනු කරලීමේ. ඔක්කොම තොරතුරු හොඳයි, ගුණ කරලීමක් විතරක් කරන්න කියනවා. මොකද අපේ පිරිස බලා ඉන්නවා කමටහන් සුද්ධ කිරීමට. ඒ නිසා චින්තරත් අවස්ථාව දෙන්න විදියක් නැහැ මේ වෙලාවේ. අපි මේ මෙතනින් නතර කරන්න බලහත්කාරයෙන් තීන්දුව කරන්න වෙනවා. ඊට ඉස්සෙල්ලා ඒ වගේම මට අනවුන්ස්මන්ට් එකක් කරන්න තියෙනවා. නිරෝෂ්ටයි උදේටයි අපි ඊයේ තිබ්බා සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ කතාවක් සම්මන්ත්‍රණයක්. ඒකට කැන්ඩවලින් කට්ටිය සම්බන්ධ වෙලා හිටියා. 200 ගණක් විතර ඔක්කොම ලෝක හැම කෙනෙක්ම වගේ. අන්න ඒක දිගට යයි වගේ දැන්. එහෙමනොත් එහෙම ඒක පොඩ්ඩක් අනවුන්ස් කරලා තියන්නේ. ඒකෙදිත් අපිට මේ සතිය ගැන, සතිපාසල ගැන, සමස්ත ලංකා බෞද්ධ කටයුතු ගැන පිළිබඳව දුරැරවිදීමක් එනවා. ඒ නිසා ඒ වගේ දෙයක් දෙක ලින්ක් එක මට ඊ වෙනකන් තිබුණා. මං හිතේ ඉුවේ නෑ ඕගොල්ලන්ට. සම්බන්ධ වෙන්න කැමති වෙනවා, සම්බන්ධ වෙනවා හොඳයි කියලා මං කියනවා. ඒ පිළිබඳ ලින්ක් එක ඉස්සරහට එවන්න. මම කුසල හාමුදුරන්ට බාර දීලා මම යනවා අපේ කමඨාන් සුද්ධ කිරීමේ වැඩට.
සර්වන් සර්ණේ ස්වාමීන් වහන්සේ ඔබවහන්සේට මාර්ගපන් නිර්වාණ ලාභයෙන් සිතාවා. එහෙමනම් ඔබවහන්සේට වන්දනා කරලා මම හිතන්නේ ඔබවහන්සේට වෙලාවක් අපිට ලබා දෙයි කියලාද?
නෑ, උත්තර දෙන්න ලොකු ස්වාමීන් වහන්සේ නෑ.
මේක තමයි. හොඳයි ස්වාමීන් වහන්සේ. එහෙනම් උදේ
සාදු සාදු
සාදු සාදු.
එහෙමනම් වැඩගන්න නැතුව කෙලින්ම ආරාධනා කරනවා. ගරුතර ධම්මකසු ස්වාමීන් වහන්සේ දින අවසරයි. ස්වාමීන් වහන්සේ ඉතින් අපේ කාලේ පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා. ඉතින් වෙලාවේ අපි පුළුවන් විදිහට එහෙමනම් ධර්ම සාධර්ම දේශනාව අපිට පවත්වන්න කියලා ඉතා ගෞරවයෙන් වහන්සේට ආරාධනා කරනවා. සාදු සාදු
සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ගමනේනන පත්තබ්බෝ ලෝකස්සන්තෝ කුදාචනං නච අපත්වා ලෝකන්තං දුක්ඛා අත්ති පමෝචනං තස්මා හවේ ලෝකවිදු සුමේදෝ ලෝකන්ත ගූවුසිත බ්‍රහ්මචරියෝ ලෝකස්සන්තං සමිතා විඤ්ඤත්වා නාසීසති ලෝකම්මං පරංචාති.
සාදු සාදු සාදු.
මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අදත් අපි මේ සුපුරුදු විදිහට මේ විදිහට එක් රැස් වෙලා ඉන්න වෙලාවේ අපි බලමු කෙටි පැහැදිලි කිරීමක්, කෙටි ධර්ම දේශනාවක් ඉදිරිපත් කරගන්න පුළුවන් කොයි විදිහටද කියලා. ඉතින් ඒ සඳහා මම කැමති මේ අද සම්බන්ධ වෙලා ඉන්න පිරිසත් එක්කගෙන යම් කිසි මේ නූතන ලෝකෙ තියෙන නූතන ලෝකෙ පැවැත්වෙන යම් කිසි අපි හිතමු සම්මන්ත්‍රණයකට සහභාගී වෙන්න. ඉතින් අපි පිරිස ගිහිල්ලා මේ සම්මන්ත්‍රණයට සහභාගී වුණොත්, මේ සම්මන්ත්‍රණයට එකතු වුණොත්, ඉතින් මේ සම්මන්ත්‍රණය මොන වගේ දෙයක් මත පදනම් වෙලා තියෙන දෙයක්ද, මොන විදිහේ පිළිගැනීමක්ද මේ පිරිසගේ තියෙන්නේ කියලා පොඩ්ඩක් පරීක්ෂා කරන්නත් එක්ක වෙන මේ ලෝකයේ සම්මත ප්‍රශ්න කිහිපයක් අපි අහලා බලමු. මේ ලෝකයේ අපි හැමෝම පිළිගන්න, කිසිම පරීක්ෂා කිරීමකින් තොරව පිළිගන්න ප්‍රශ්න කිහිපයක් අහලා බලමු මේ සංවිධානය කළා දෙන පිරිසගෙන්, මේ එකතු වෙලා ඉන්න පිරිසගෙන් මේ විදිහේ ප්‍රශ්න කිහිපයක් අහලා බලමු. මොන විදිහේ සම්මන්ත්‍රණයක්ද මේක, මොන විදිහේ එකතු වීමක්ද මේක කියලා අපිට පොඩි අදහසක් අරගන්න. ඉතින් පළවෙනිම ප්‍රශ්නේ මොකද්ද අපි අහන, බොහොම හැමෝම පිළිගන්න විදිහ ප්‍රශ්නයක් අපි අහනවා මේගොල්ලන්ගෙන්. මොකද්ද මේ අහසේ පාට මොන වගේද, අහස මොන පාටද කියලා ඇහුවොත් මේගොල්ලෝ කියනවා, මේ රැස්සලා ඉන්න පිරිස කියනවා, අහස නිල් පාටයි, අහස නිල් පාටයි කියලා තමයි අපෙත් අදහස කියලා ඒගොල්ලෝ කියනවා. ඊළඟට අහනවා අපි අහනවා එකයි එකයි එකතු කරාම කීයද, එකයි එකයි එකතු කරාම කීයද. එතකොට මේ පිරිස කියනවා එකයි එකයි එකතු කරාම දෙකයි. උත්තරය ඒක තමයි ලැබෙන්නේ. ඒකත් අපි ඒ විදිහට විශ්වාස කරනවා, පිළිගන්නවා කියලා. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නේ විදිහට අපි අහනවා මේ ලෝකේ මොන හැඩේද, ලෝකෙ මොන ආකාර ඇති දෙයක්ද කියලා ඇහුවොත් අන මේගොල්ලෝ කියනවා මේ ලෝකේ තැටියක් වගේ ස්වරූපය ඇති දෙයක්. මේක හරියට තැටියක ආකාරයෙන් පිහිටිච්ච ලෝකයක් කියලා තමයි මේගොල්ලන්ගේ අදහස. එතකොට අහනවා ගෝලයක් ආකාර නෙමේද, ගෝලයක ස්වරූපය නෙමේද කියලා ඇහුවොත් නෑ, අපි එහෙම පිළිගැනීමක් නෑ. ඒ වෙනුවට අපි විශ්වාස කරන්නේ මේ ලෝකේ තැටියක ආකාර තියෙන දෙයක්. මේක වටේට ලොකු අයිස්කන්ධකින් වට වෙලා තියෙනවා මේ තැටිය. අනේ අයිස්කන්ධ ඇතුළත මෙන්න මේ විදිහට මහද්වීප මේ සාගර පිහිටලා තියෙනවා කියන එක තමයි මේගොල්ලන්ගේ අදහස. ඉතින් ওই විදිහේ අදහසක් තියෙන සම්මන්ත්‍රණයකට තමයි අපි ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මොකද්ද මේ සම්මන්ත්‍රණය කියලා ගත්තොත් මේ අද කාලේ අහන දකින්න ලැබෙන පිරිසක්. මොකද්ද ඒගොල්ලන්ගේ අදහස? මේ ලෝකය කියන එක තැටියක ආකාරයේ ස්වරූප ඇති දෙයක් විදිහට තමයි මේගොල්ලෝ පිළිගන්නේ. මොකද්ද මේගොල්ලෝ මේ ෆ්ලැට් ඇර්තර්ස්ලා, ෆ්ලැට් ඇර්ත් සොසයිටි එකට තමයි අපි ගිහිල්ලා තියෙන්නේ. ඒගොල්ලන්ගේ සම්මන්ත්‍රණයකට තමයි ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ওই විදිහට ගියාම මේගොල්ලෝ මෙන්න මේ තමුන්ගේ මතයේ සනාථ කරන්න විවිධ දේවල් ගෙනහැර දක්වනවා. විවිධ ක්‍රම ගෙනහැර දක්වනවා. විවිධ මේ මතය ඔප්පු කරන්න විවිධ සාක්ෂි ගෙනහැර දක්වනවා. මොනවාද මේ සාක්ෂි? ඉතින් පළවෙනි සාක්ෂියක් තමයි මේ සිතියමක් දිහා බලන්න. සිතියමක් දිහා බලන්න. සිතියමක් දිහා බැලුවාම සිතිය මේ ලෝකේ රවුන්ඩ්. සිතිය මේ තියෙන්නේ අර තැටියක් වගේ පැතලි ස්වරූප ඇති ලෝකයක් කියලා කියනවා. ඊට පස්සේ ඉතින් අර මේ ලෝක ගෝල ගැන ප්‍රශ්න කෙරුවොත් මේගොල්ලෝ කියන ලෝකේ ගෝලය කියන එක පස්සේ හදපු දෙයක්, මේ ළඟදී හදාගත්ත දෙයක්, ඒ වෙනුවට එදා ඉඳලා තිබිලා තියෙන මේ විදිහේ සමතල සිතියක් කියලා ඔන්න එක සාක්කියක් ඉදිරිපත් කරනවා. ඊට පස්සේ දෙවණියට කියනවා මුහුදු වෙරළකට ගිහිල්ලා බලන්න. මුහුදු වෙරළකට ගියාම සිතිජය දිහා බැලුවාම කවදාවත් මේ සිතිජය රවුම් වෙලා යනවා පෙනිලා තියෙනවද, මේකේ ගෝලාකාර ස්වරූපයක් පෙනිලා තියෙනවද කියලා අහනවා. එතකොට ඒකත් සාක්කියක් විදිහට තමයි ඉදිරිපත් කරන්නේ. තව අලුත් ලෝකෙ, මේ නූතන ලෝකෙ සාක්කියක් ඉදිරිපත් කරනවා. අපි ප්ලේන් එකක නැගිලා අපි හිතමු ලංකාවේ ඉඳලා ඇමරිකාව දිහාවට යනකොට මෙන්න මේ ප්ලේන් එක මේ ගෝලයක් හරහා ගමන් කරනවා නම්, ගෝලයක් තුල ගමන් කරනවා නම් මොකද්ද මේ ප්ලේන් එකේ නාහේ හැම වෙලේම කුඩා කෝණකින් ඉදිරියට නැවිලා තියෙන්න ඕනේ. ඉදිරියට නැවිලා තියෙන්න ඕනේ. ඉතින් එහෙම තියනවාද කියලා අර පොඩි ලෙවල් එකක් අරන් ගිහිල්ලා ප්ලේන් ගමන ගිහිල්ලා බලන්න. ලෙවල් එකේ අර වායු බින්දුව මැදද තියෙන්නේ නැත්නම් ඉදිරියට නැවිලා තියෙනවාද කියලා බලන්න කියලා මේ පිරිස යෝජනාවක් කරනවා. ඒ විදිහට ප්ලේන් එකක් කෙලින් ගමනක ගිහිල්ලා කොහොමද මේ ගෝලයක් නම් මේකේ ගමන් කරන්නේ, මොකද ඒ අභ්‍යවකාශයට විසවිලා යන්නේ නැත්තේ කියලා තමයි මේගොල්ලන්ගේ තර්කය. ඉතින් ওই විදිහේ තර්ක ටිකක් ඉදිරිපත් කළා මේ කට්ටිය කියනවා මේ ලෝකෙ කියන එක යම් කිසි පැතලිය ආකාර මේ විදිහට ගෝලයක ස්වරූපයක් ඇති දෙයක් නෙමෙයි කියලා මේගොල්ලෝ අදහස් දක්වනවා. ඉතින් ওই කට්ටිය ඉදිරිපත් කරොත් අපි හිතමු ඒ සැටලයිට් ඉමේජ් එකක්. එහෙම නැත්නම් මේ NASA ආයතනයෙන් යම් කිසි ඉදිරිපත් කරලා තියෙන ඒ විස්තර තොරතුරු, ඒ වීඩියෝ පට වගේ දෙයක් ඉදිරිපත් කරොත් මේ කට්ටිය ඒක පිළිගන්න සූදානමක් නැහැ. මේ කට්ටිය කියනවා Photoshop කියලා හොඳ software එකක් තියෙනවා. ඒකෙන් ඕන විදිහේ ෆොටෝ එකක් එඩිට් කරලා හදලා ගන්න පුළුවන්. ඊළඟට ඔය වීඩියෝස් කියන ඒවත් අපි එහෙම පිළිගන්න සූදානම් නැහැ. ඔය NASA කියන අකුරු හතරෙන් දැක්වෙන ආයතනය මේ කෙටි කළ දක්වලා තියන්නේ මොකද්ද? Not always saying actual. මේ හැම වෙලේම ඇත්ත කියන කට්ටිය නෙමෙයි කියන එකට කෙටි වචනේ තමයි ඔය NASA කියන්නේ කියලා. අනේ ඒ තියෙන තොරතුරු විස්තරත් මේගොල්ලෝ ප්‍රතික්ෂේප කරනවා. අර විදිහේ මතයක රැඳිලා ඉන්නවා. මේ මුළු පද්ධතියේම විශ්වාස කරන අපි සාමාන්‍යයෙන් දන්න කාලේ ඉඳලා සත්‍යයක් විදියට සලකපු මෙන්න මේ වගේ දෙයක් මේ පිරිස ප්‍රතික්ෂේප කරනවා. දැන් විද්‍යාව කරපු කට්ටිය එහෙම මෙතනට එකතු වෙලා ඉන්නවනම් දැනටම මේ කන් වලින් ලේ ගලන තත්ත්වෙටම ඇවිල්ලා තියෙන්න පුළුවන්. ඉතින් මම මේ පිරිසට කියන පොඩ්ඩක් තව පොඩ්ඩක් ඉවසලා ඉන්න, දැම්ම ලොග් අවුට් වෙන්නේ නැතුව තව චුට්ටක් කළා ඉවසලා ඉන්න කියලා මම මේ පිරිසට කියනවා. මොකද විද්‍යාවට අනුව අපි වගේ දිහක් ඇව්වහම අපෙන් කණෙන් ලේ ගලන තරමට මේ වගේ දෙයක් අපිට අප්‍රසන්න වෙන්න පුළුවන්. විදි අදහසක් අපිට එන්න පුළුවන්. ඉතින් මේ විදිහ සම්මන්ත්‍රණය වැරදිලාවත් ලංකාවෙත් තිබුණා නම් මේකට සහභාගි වුණා නම් හොඳයි කියලා අදහසක් මටත් ආවා. මොකද හේතුව මෙන්න මේක පිටිපස්සේ තියෙන මේගොල්ලෝ මේ බොහෝම අපිට සාමාන්‍ය දෙයක් විදිහට පෙනෙන දෙයක්ට රෙහි වෙලා මොකද්ද මේ ඉදිරිපත් කරන්න උත්සාහ කරන මතය කියලා පොඩ්ඩක් විමසලා බැලුවොත් අන්න ඒ මතය පිළිබඳ යම්කිසි අදහසක් ගත්තාම මෙන්න මේ පිරිස මේ කියන අදහස පිටිපස්සේ තියෙන්නේ මොකද්ද කියලා අපිට පොඩ්ඩක් අඳුනගන්න පුළුවන්. ඇත්තටම ඔතන තියෙන්නේ යම්කිසි උත්ප්‍රාසයක් තමයි මේ ඉදිරිපත් කරන්නේ. එහෙම නැත්නම් සාකැසම් කියලා අපි කියන්නේ, අයනි කියලා අපි කියන්නේ. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතන මේ ඉදිරිපත් කරන්න හදන්නේ. මොකද්ද මේගොල්ලන්ගේ අදහස? මේ ඉන්ද්‍රියන් වලින් ප්‍රත්‍යක්ෂ කළා, ඒ ප්‍රතිවේද කළා, යම්කිසි පරීක්ෂණයක් කළා, ළඟා කරගන්න පුළුවන් දෙයක් ඇරෙන්න වෙන දෙයක් පිළිගන්න එපා කියන මතයක තමයි මේ පිරිස ඉන්නේ. එතකොට ඇසෙන් පරීක්ෂා කළා, අපි හිතමු කනෙන් පරීක්ෂා කළා, ඒ විදිහට තමුන්ගේ මේ ඉන්ද්‍රියන් හයෙන් පරීක්ෂා කළා බලලා යම්කිසි දෙයක් පිළිගන්න පුළුවන් නම්, යම්කිසි දෙයක් සත්‍ය විදිහට පේනවා නම් අන්න ඒ දේ පිළිගන්න. ඒ දේ පිළිගන්න. එතනින් එහා ගියපු දෙයක් පිළිගන්න එපා කියන මතයක, පිළිගන්න එපා කියන අදහසක මේ පිරිස ඉන්නවා. මේ පිරිස ඉන්නවා. ඊට පස්සේ සඳහන් කරනවා මොකද්ද? මෙන්න මේ ලොකු ලොකු මේ රාජ්‍ය ආයතන වලින් කියන දේවල්. ඊළඟට මේ නොයෙකුත් මේ ජනමාධ්‍ය වලින් ප්‍රචාරය කරන දේවල්. ඊට පස්සේ මේ ධනවත්තු මේ ලෝකේ පුරාවට පතුරෝලා යවන දේවල්. මෙන්න මේ වගේ දේවල් අර විදිහේ පරීක්ෂා කිරීමකින් තොරව පිළිගන්න එපා. ඒ විදිහේ පරීක්ෂා කිරීමකින් තොරව පිළිගන්න එපා. මොකද විතේක තමුන්ට කැමති කැමති විදිහට නොයෙක් මතවාද හදමින් මේ විදිහට මිනිස්සුන්ට නොයෙකුත් අදහස් උදහස් දානවා. ඊට පස්සේ මේ මතවාද ටික කාලයක් ගියාම අන්න ටික කාලෙකින් ඒක ඉවත් කළා. ඒ වෙනුවට අන්න වෙන මතවාදයක් ගෙනහලා දානවා. ඉතින් ඔන්න ඔය විදිහේ මේ කියන දේවල් පිළිගන්න ස්වරූපෙන් වෙන් වෙලා තමන්ගේ අනර ඉන්ද්‍රියන්ගෙන් පරීක්ෂා කරලා බලලා ඒ විදිහේ විශ්වාසයක් ඇති වෙන දෙයක් විතරක් පිළිගන්න කියන අදහසකින් තමයි මේ පිරිස මේ මතය ඉදිරිපත් කරන්නේ, මේ මතවාදය ඉදිරිපත් කරන්නේ. ඉතින් කියනවා අපිට ඇහෙන් එහෙම කවදාවත් මේ ලෝකේ රවුන් ස්වභාවයක් දකින්න ලැබිලා නැහැ. අපි ඒ විද්‍යාත්මක පරීක්ෂණ වලින් කියන ඒවා පිළිගන්න සූදානම් නැහැ කියන මතවාදයක් ඉදිරිපත් කරනවා. මේ විදිහේ බොහොම විකෘති, බොහොම බොරුවක් විදිහට පෙනෙන මතවාදයක් ඉදිරිපත් කරනවා. ඉතින් ඔය සඳහා අපි හිතමු මෙන්න මේ නොයෙකුත් අපිට මේ මාධ්‍ය වලින්, නොයෙකුත් රාජ්‍ය ආයතන වලින්, රජයන්ගෙන්, ඒ විදිහට ධනවතුන්ගෙන් අපිට ෆීඩ් වෙන තොරතුරු, අපිට කවන තොරතුරු, අපි මේ විදිහේ තොරතුරු විශ්වාස කරන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් පරීක්ෂා කරලා බැලුවොත් අන්න මේ පිළිබඳ යම් කිසි සැක සංකාවක් ඇත්තටම ඇති වෙනවා. අපි හිතමු දැන් අපි හැම දෙනාම අහලා තියෙන දෙයක් මොකද්ද? අන්න මිනිස්සයා හඳට ගියපු අවස්ථාව. මිනිස්සයා හඳට ගියපු අවස්ථාව. ඒ හඳට ගොඩ බැහැලා හඳේ පළවෙනි පියවර තියලා මොකද්ද කියන්නේ? One small step for man, one giant leap for mankind කියනවා. මේ මිනිස්සයට එක පොඩි පියවරක්. නමුත් මේ මිනිස්ස සංහතියට, මිනිස් වර්ගයාට මහා ලොකු පිම්මක් තමයි මේක කියලා අන්න අර හඳට අඩිය තියලා කියනවා. ඉතින් මෙහි ඉඳපු කට්ටියත්, මේ ලංකාවේ ඉඳපු කට්ටියත් ඒ දවස්වල රේඩියෝ එක ළඟට වට වෙලා ලං වෙලා ඔය කතාව අහගෙන ඉඳියා කියලා, ඔය කතාව සජීවීව අහගෙන ඉඳියා කියලා තමයි අපිට දැනගන්න තියෙන්නේ. ඉතින් අපි හිතමු මෙතන සමහර විට සම්බන්ධ වෙච්ච පිරිසගෙනුත් කීප දෙනෙක් ඉන්න පුළුවන්. ඒ විදිහට ඕක සජීවීව අහගෙන ඉඳියා මතක. ඒ අහගෙන ඉඳලා සාදු 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 කිව්වා වෙන්න පුළුවන්. මේ විදිහ ලොකු වැඩක් මේ විදිහේ මිනිස්සුන් කරා කියලා. නමුත් ඒ ලැබිච්ච විස්තර තොරතුරු, ඒ ලැබිච්ච රූප රාමු, ඒ ලැබිච්ච වීඩියෝ පට දැන් පරීක්ෂා කරලා බලනකොට, දැන් මේ විදිහට පරීක්ෂා කරලා බලනකොට, මේ නූතන ලෝකයේ තාක්ෂණයට අනුව පරීක්ෂා කරලා බලනකොට අන්න මානව ඉතිහාසයේ පතුරෝබු ලොකුම බොරුවක ස්වරූපයක් තියෙනවා. මේක තනිකර මේ ස්ටුඩියෝ එකක් ඇතුලේ, යම්කිසි ඒ චිත්‍රාගාරයක් ඇතුලේ මේක මේ විදිහේ ලොකුම වියදමක් සහිතව හදපු චිත්‍රපටියක් කියලා සඳහන් කරනවා. ඒ විදිහේ චිත්‍රපටියක් හදලා පෙන්නලා අන්න මුළු ලෝකෙම මුලාවටපත් කළා කියලා සඳහන් කරනවා. ඉතින් ඒකට සාක්ෂිය විදිහට ඉදිරිපත් කරනවා මෙන්න මේ ජෙට් එන්ජින් එකක් ගිහිල්ලා හඳට ගොඩ බහපු තැන. ඒ තැන හරිනම් මේ විදිහේ මොහොම බලවත් එන්ජිමක් ඒ විදිහට දැල්ලලා තියුණාම එතන පිලිස්සිලා ලොකු වලක් හැරිලා තියෙන්න ඕනේ. ඒ වෙනුවට මොකද අන දූවිලි පොදක්වත් එහෙම වෙන්නේ නැතුව බොහොම හොඳට ඒ අත පොළව පිහිටලා තියෙනවා. ඔය විදිහේ නොයෙකුත් සාක්කි ගෙනහැර දක්වනවා මේ විදිහේ බොරුවක් කියන්නේ. ඊළඟට අපි ගමු දැන් මේ කාලේ යන කොරෝනා. දැන් කියනවා කොරෝනා වලින් මෙච්චරක් මලා කියලා දවස ගානේ කියනවා. ඉතින් අපි ওই කියන දේවල් විශ්වාස කරනවා. නමුත් කවුරුත් ගිහිල්ලා පරීක්ෂා කරලා බැලුවද මේ මැරිලා තියෙන කට්ටිය ඇත්තටම මැරිලාද? ඊළඟට මේ මැරිලා තියෙන කට්ටිය ඔක්කොම මැරිලා තියෙන කොරෝනා වලින්ද කියලා පරීක්ෂා කරලා බැලුවොත් ඔය තොරතුරු වල ඇත්ත නැති ස්වභාවයේ පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙනවා. ඊළඟට කියනවා මේ ලංකාවේ දැන් 60,000කට කොරෝනා 70,000කට කොරෝනා කියලා කියනවා. නමුත් කියන්නේ නැහැ එතනින් 50,000ක් විතර සනීප වෙලා ගෙදර ගිහිල්ලා කියන එක කියන්නේ නැහැ. ඔන්න ඔය විදිහේ මෙන්න මේ සත්‍ය විකෘති කරන ස්වරූපයක්. සත්‍ය වෙනුවට වෙන වෙන දේවල් පතුරෝලා අරින ස්වරූපයක් අපිට දකින්න පුළුවන්. මේ මහා විශාල ආයතන වලින් මේ රජයන්ගෙන් මෙන්න මේ විදිහට දෙයක් කරනවා කියලා යම්කිසි සත්‍යතාවයක් අපිට දකින්න පුළුවන්. ඔන විටක කියනවා අපි මේ ලංකාවේ බොරතෙල් හොයාගත්තා බොරතෙල් ආකරයක් හොයාගත්තා කියලා කියනවා. ඉතින් මොකද මේ කට්ටිය ඉතින් අහස දිහා බලාගෙන ඉන්නවා. අනේ ඉතින් කොච්චර දෙයක්ද දැන් අපේ දරුවන්ට මේ ණය ටික ගෙවාගෙන සතුටින් සාමයෙන් ඉන්න පුළුවන් කියලා. ඊට පස්සේ තව ටික දවසකින් ওই නාට්‍ය ඉවර වුණාම කියනවා ඒක තියෙන්නේ ගොඩාක් පොළොවේ යට. දිරුව වැඩි තාම අපිට ඒ තාක්ෂණේ ලබා ගන්න බෑ. එච්චර පොළොවේ යට තියෙන තෙල් අරගන්න ඒකින්ද අපි ඔක වහලා දාලා පස්සේ දවසක තව අවුරුදු 20කින් 30කින් වගේ මේක ගොඩගමු කියලා අලුත් යෝජනාවක් කරනවා. ඒ ඔන්න ඔය විදිහට මේ හැම වෙලේම මේ මෙගා ඩ්‍රාමා වලින් මේ ඉන්න මිනිස්සු එහෙම කර කර කල් ගෙවින ස්වරූපයක්, කාලේ ගලාගෙන යන ස්වරූපයක් අපිට දකින්න පුළුවන්. මෙන්න මේ මතවාදයට වෙරහිව, මේ මතවාදයට විරුද්ධව මේ පිරිස යම්කිසි විදිහක මතයක් ඉදිරිපත් කරනවා තමුන්ගේ ඉන්ද්‍රියන්ගෙන්. ඒ විදිහට විමසලා බලන්න පුළුවන් දෙයක් කරෙන්න, වෙන දෙයක් පිළිගන්න එපා. ඔය ජනමාධ්‍ය වලින් පොඩක් ඈත් වෙලා ඉන්න, ඔය කටකතා වලින් පොඩක් ඈත් වෙලා ඉන්න. ඔය ඇතින සත්‍යතාවයේ ගොඩක් දුරට අපිට පරික්ෂා කරන්න හැකියාවක් නැහැ. ඔය ඇතින සත්‍යතාවයේ ගොඩක් දුරට බොහොම අල්පයි කියලා මේ පිරිස අපිට යෝජනාවක් ඉදිරිපත් කරනවා. එතකොට ඔන්න ඔය ප්‍රශ්න තුනක් අහලා අපි ගිය සම්මන්ත්‍රණය තමයි ඕක. දැන් අපි ඊළඟට මේ අපේ ධර්මයේ දිහාවට හැරුණොත් මේ ධර්මයේ මේ වගේ දේවල් පිළිබඳ මොන වගේ අදහසක්ද තියෙන්නේ? මෙන්න මේ ලෝකයේ පිළිබඳ කරන පරීක්ෂණ පිළිබඳ මොන වගේ අදහසක්ද තියෙන්නේ? මෙන්න මේ අහපු ඉදිරිපත් කරපු මතේ අපේ ධර්මයත් එක්ක කොයි විදිහටද ගැළපිලා එන්නේ කියලා අපි පොඩ්ඩක් පැහැදිලි කරගන්න බලමු. ඉතින් අර බේස් එකේ ඉඳලා අර පදනමේ ඉඳලා අපි ඉස්සරහට ගිහිල්ලා බලමු කොයි විදිහටද ඒක ගැළපෙන්නේ කියලා. ඉතින් ඒ සඳහා මම කැමති ඔන්න ඔය විදිහට මේ යම්කිසි ප්‍රතිපීඨකයේ තියෙන සිදුවීමක් ගෙන හැර දක්වන්න. ඉතින් එතකොට ෆ්ලැට් ඇර්තර් කෙනෙක් බුදුරජාණන් වහන්සේ හම්බෙන්න ගියපු අවස්ථාවක් තමයි මේ අවස්ථාව. ඉතින් ගිහිල්ලා යම්කිසි විදිහේ අමුතු විදිහේ ප්‍රශ්නයක් අහනවා. මොකද්ද මේ අහන ප්‍රශ්නේ? ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස මෙන්න මෙහෙම ආමන්ත්‍රණය කරලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. මොකක්ද අහන ප්‍රශ්නේ? භාග්‍යවතුන් වහන්ස, ගමන් යම් තැනක මේ යම් කිසි මේ ලෝකයේ යම් කිසි අන්තයක් තියෙනවද? මෙන්න මේ අන්තය ස්වරූපේ සඳහන් කරනවා. යම් ලෝකාන්තයක් තියෙනවද? ඒ ලෝකාන්තේ උපදින්නේ නැද්ද? ඊළඟට දිරන්නේ නැද්ද? ලෙඩ වෙන්නේ නැද්ද? මැරෙන්නේ නැද්ද? නැවත උපදින්නේ නැද්ද? අන්න ඒ වගේ ලෝකාන්තයකට, අන්න ඒ වගේ ලොව කෙලවරකට පාගමනින්, එහෙම නැත්නම් ගමනින් ට්‍රැවල් කිරීමෙන් යන්න පුළුවන්ද කියලා තමයි අහන ප්‍රශ්නේ. යම් කිසි ලෝකාන්තයක් තියෙනවද? මෙතන උපදින්නේ නැද්ද? දිරන්නේ නැද්ද? මැරෙන්නේ නැද්ද? නැවත උපදින්නේ නැද්ද? මෙන්න මේ වගේ ලෝකාන්තයට ගමනින් යන්න පුළුවන්ද කියලා අහනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ එක පාට පිළිතුරක් දෙනවා. ඒ වගේ එහෙම යම් තැනක උපදින්නේ නැද්ද? දිරන්නේ නැද්ද? මැරෙන්නේ නැද්ද? නැවත උපදින්නේ නැද්ද? එවැනි ඒ ලෝකාන්තයකට ගමනින් යන්න බෑ කියලා ඔන්න පිළිතුරක් දුන්නා. ඉතින් ඊට පස්සේ මේ ආපු පුද්ගලයා කියනවා, භාග්‍යවතුන් වහන්සේ, ඔබ වහන්සේ කියපු වචනේ මම සුභාසිතයක් විදිහට, නිවැරදි වචනයක් විදිහට පිළිගන්නවා. මොකද මම කලින් භවයක, කලින් ආත්මයක ඔන්න විදිහේ පරීක්ෂණයක් කරා. මෙන්න මේ ලෝකයේ අන්තේ, ලෝකේ කෙලවර හොයාගෙන යන පරීක්ෂණයක් කරා කියලා තමුන්ගේ අතීත ප්‍රවෘත්තියක් සඳහන් කරනවා. ඉතින් මොකද සඳහන් කරන්නේ? මම ඒ කාලේ අතීත කාලෙක යම්කිසි 이르දි සහිත තාපසේ කිලා ඉන්දියා ඒ විදිහේ තවුස්දම් පිරුවා. මට තියුණා බොහොම වේගෙන් ගමන් කරන්න පුළුවන් 이르දියක්. අර සුපර්මෑන් කෙනෙක් වගේ යන්න පුළුවන් 이르දියක් මට තියුණා. ඒ 이르දියේ ස්වභාවය තමයි කොච්චර වේගෙන් යන්න පුළුවන්ද කිව්වොත්, මගේ එක පියවරක් පෙරදිගේ සයුරේ තියෙනකොට අනිත් පියවර මම තියන්නේ අපරදිග සයුරේ. අන්න එච්චර තරන් දුරකින් අඩිතියදිය මට යන්න පුළුවන්. ඉතින් එහෙම ගිහි යන්න පුළුවන් මට මෙන්න මේ විදිහ අදහසක් පහල වුණා. මොකද්ද මට පහල වෙච්ච අදහස? මම මේ ගමනින් මේ විදිහට ට්‍රැවල් කළා මෙන්න මේ ලෝකේ කෙලවරට ගියා නම් හොඳයි, ලෝකේ අන්තයට ගියා නම් හොඳයි කියලා අදහසක් මට පහල වුණා කියලා මේ තැනත්ත සඳහන් කරනවා. ඉතින් ඒ අදහසත් එක්ක මම මොකද කරේ? අන්න මේ අවුරුදු ගණනාවක් පුරාවට මෙන්න මේ ලොව කෙලවර හොයාගෙන අච්චර වේගිකින් මම ගමනක යෙදුණා. කොයි වෙලාවෙ ඇරෙන්නද මම විවේක ගන්න වෙලාව, රැයට නිදිය ගන්න වෙලාව, ආහාර ගන්න වෙලාව ඇරෙන්න අන්න අර වගේ වේගිකින් ඒසා විශාල වේගිකින් මං ගමනක යෙදුණා. ඒ ගමනක යෙදিলা අවුරුදු 100ක්ම මෙහෙම ගමන් කරලා මෙන්න මේ ලෝකේ කෙලවරට යාගන්න බැරුව අතර මගදිම මම මලා කියලා සඳහන් කරනවා. අන්න අවුරුදු 100ක් ගිහිල්ලා මෙච්චර වේගිකින් අන්න ඒත් මේ ලෝව කෙලවරට, මේ විශ්වයේ කෙලවරට යාගන්න හැකියාවක් මට ලැබුණේ නැහැ කියලා මෙන්න මේ තැනත්තා සඳහන් කරනවා. ඉතින් එහෙම සඳහන් කරාම බුදුරජාණන් වහන්සේ මේ තැනත්තාගේ පරීක්ෂණය පිළිබඳව විස්තරය කිව්වහම බුදුරජාණන් වහන්සේ මොකද කියන්නේ? ඇත්ත තමයි, ওই විදියට ගමනෙන් මේ ලෝකේ කෙලවරට යන්න පුළුවන් වෙයි කියලා මම කියන්නේ නැහැ. ওই විදිය උපදින්න නැති, දිරන්න නැති, මැරෙන්න නැති, නැවත උපදින්න නැති ලෝකයක කෙලවරට ගමනින් යන්න විදියක් ඇතෙයි කියලා මම කියන්නේ නැහැ කියලා ඔන්න එක ප්‍රකාශයක් කළා. ඊට පස්සේ කියනවා පහු, හැබැයි ඒ වගේ ලෝකෙ කෙලවරට යන්නේ නැතුව මේ දුකෙහි කෙලවර කිරීමක් තියෙනවා කියලත් මම කියන්නේ නැහැ කියලා ඔන්න පරස්පර විරෝධී ප්‍රකාශ දෙකක් කරා. මුලින් කිව්වා ගමනින් මේ වගේ ලෝක කෙලවරකට යන්න හැකියාවක් තියෙනවා කියලා මම කියන්නේ නැහැ. ඊළඟට කිව්වා මොකද්ද, හැබැයි ලෝක කෙලවරට යන්නේ නැතුව මේ දුකෙහි කෙලවර කිරීමකුත් තියෙනවා කියලා මම කියන්නේ නැහැ කියලා ඔන්න ඒ විදිහට දැන් දෙයියව පැටලෙව්වා. ඒ ආපු පුරුෂයව පැටලෙව්වා. ඒ දැනත්තව පැටලෙව්වා. ওই විදිහේ පැටලවලා කියනවා මෙන්න මේ සංඥාවත් මනසත් සහිත මේ අඩි 6ක් වගේ උස මෙන්න මේ ශරීරය ඇතුළෙම මම ලෝකයක් පනවනවා. ලෝකේ හටගැන්මත් පනවනවා. ලෝකේ නැතිකිරීමත් පනවනවා. ලෝක නැතිකිරීමේ මාර්ගයත් පනවනවා කියලා සඳහන් කරනවා. මොකද්ද මේ, මොකක් ඇතුළේද මේ පණවන්නේ? මෙන්න මේ ඉන්ද්‍රියන්ගේ තුල තමයි පණවන්නේ. මෙන්න මේ විදිහට තමන්ගේ අඩි 6ක් පමණ උස මෙන්න මේ ශරීරය ඇතුළෙම, මේ ඇස් කන් ආස විදිහට ඉන්ද්‍රිය 6ක් තියෙන මේ ශරීරය ඇතුළෙම මම ලෝකයක් පණවනවා, ලෝකේ හටගැන්මත් පණවනවා, ලෝකේ නිරෝධයත් පණවනවා, ලෝකේ නිරෝධය කරන මාර්ගයත් පණවනවා කියලා අන්න යම් කිසි පැහැදිලි කිරීමක්, යම් කිසි උපදේශක් ලබා දුන්නා. ඉතින් මොකද්ද මේ කියන්නේ කියලා අපි පොඩ්ඩක් පැහැදිලි කරගත්තොත්, මේ ධර්මයට අනුව ලෝකය විදියට හඳුන්වන්නේ මෙන්න මේ ඇසත් රූපයත්, ඊළඟට කනත් ශබ්දයත්, නහයත් ගඳ සුවඳත්, දිවත් රසත්, මේ ශරීරයත් ඒ ශරීරයට දැනෙන ස්පර්ශත්, ඒ වගේම මනසත් මනසට එන අරමුණුත්. ඔන්න මේ විදියට ආයතන 6ක් විදියට පෙන්නලා සිටිනවා. මේ ඉන්ද්‍රියන් 6. මෙන්න මේ ඉන්ද්‍රියන් තුලම මම ලෝකයක් පනවනවා, ලෝකයේ ඇතිවීමක් පනවනවා, ලෝකේ නිරෝධයක් පනවනවා, ලෝක නිරෝධ මාර්ගයක් පනවනවා කියලා තමයි බුදුරජාණන් වහන්සේගේ මතේ. ඉතින් එතනින් එහාට ගියපු ලෝකයක් බුදුරජාණන් වහන්සේ පැනවීමක් කරන්නේ නැහැ. එතකොට අන්න අපි ඇවිල්ලා කොහෙන්ද නතර වුනේ? අන්න අර විදියට මේ ඉන්ද්‍රියන් මට්ටමට ගෙනහල්ලා අපිව නතර කරා බුදුරජාණන් වහන්සේ. අර විදිහට මේ ඉන්ද්‍රියන් වලින් ප්‍රත්‍යවේක්ෂා කරන්න පුළුවන්, කල්පනා කරලා ඒ විදිහට ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න පුළුවන් දේවල් තුලට අපිව ගෙනහල්ලා නතර කරනවා. ඔන්න ඔයක තමයි මගේ ලෝකය කියලා බුදුරජාණන් වහන්සේ ගෙනහල්ලා පෙන්නනවා. ඉතින් ඇත්තටම කල්පනා කරොත් ඔයින් පිට ලෝකයක් තියනවාද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. අපිට මේ ඇහැට පේන දේවල් සහ ඇස තියෙනවා. ඔයින් පිට වෙන රූපයක් තියෙනවද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. කනට ඇහෙන දේවල් තියෙනවා, ශබ්ද තියෙනවා. ඔයින් පිට වෙන ශබ්දයක් තියෙනවද කියලා හිතලා බලන්න. ඊට පස්සේ ගඳ සුවඳ දැනෙනවා, මේ ශරීරයේ ස්පර්ශ දැනෙනවා. ඒවා ඔයින් පිට වෙන ගඳක් සුවඳක් ස්පර්ශයක් තියෙනවද කියලා හිතලා බලන්න. ඊළඟට මනසට නොයෙකුත් අරමුණු එනවා, සිතුවිලි එනවා, අදහස් උදහස් එනවා. එයින් පිටත වෙන අදහසක් උදහසක් තියෙන්න පුළුවන්ද කියලා හිතලා බලන්න. එතකොට ඔය හයෙන් පිට යම් කිසි දෙයක් පවතිනවාද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත් එහෙම දෙයක් අපිට උරගාලා බලන්න හැකියාවක් නැහැ. ඒ විදිහ දෙයක් පරීක්ෂා කරන්න හැකියාවක් නැහැ. ඔන්න එතනින් හොත්තන්ට ගෙනහල්ලා නොවේ ලෝකය තමයි මගේ ලෝකය කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඉතින් එහෙම පෙන්නලා එතනින් නවත්තන්නෙත් නැහැ. ඊට පස්සේ කියනවා මෙන්න මේ ලෝකය. මෙන්න මේ ඉන්ද්‍රියන් හයෙන් හැදිච්ච ලෝකය දිහා හොඳ අවධානෙන් බලාගෙන ඉන්න. හොඳ අවධානෙන් බලාගෙන ඉන්න මේ ලෝකයේ දේවල් වලට නතු වෙන්නේ නැතුව, වසඟ වෙන්නේ නැතුව මෙන්න මේවල් දිහා පොඩ්ඩක් අවධානෙන් හොඳ සිහි කල්පනාවෙන් බලාගෙන ඉන්න කියලා කියනවා. එහෙම බලාගෙන ඉන්නකොට මොකද වෙන්නේ? අන්න දැන් අපි වැසගත්ත වැඩේට එන්නේ මෙතනින් තමයි. එතකොට අන්න රූප තියෙනවා, සද්ද තියෙනවා, ගඳ තියෙනවා, රස තියෙනවා, මේ ශරීරයට දැනෙන ස්පර්ශ තියෙනවා, හිතට එන අදහස් තියෙනවා. මේ ටික ඔක්කොම අතරේ මෙන්න මේවා දිහා සිහියක් පිහිටවගෙන බලාගෙන ඉන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේගේ උපදේශ. ඉතින් මේක දිහා බලාගෙන ඉන්නකොට, මේක දිහා පොඩ්ඩක් නිරීක්ෂකෙක් බවට පත් වෙනකොට මොකද වෙන්නේ? අන්න මේ තැනත්තා අමුතුම විදිහේ ගමනකේ දෙනවා. මේ ඉන්ද්‍රියන් වලින් ලැබෙන දේවල් දිහා නැවත නැවත බාහිර නිරීක්ෂකෙක් වගේ, බාහිර නිරීක්ෂණයක් කරන කෙනෙක් වගේ බලාගෙන ඉන්නවා. ඉතින් එහෙම බැලුවොත් තේරෙනවා මෙන්න මේ ඉන්ද්‍රියන් විදිහට අපි ගෙනහල් අතෑරපු ලෝකෙත්, මේ විදිහට කොටු කරගත්ත ලෝකෙත්, ඒ ඉන්ද්‍රියන් තුලින් ලැබෙන දේවලුත් අපිට හරියට ප්‍රත්‍යක්ෂ කළා නිවැරදි කියලා අඳුරගන්න හැකියාවක් නැහැ. ඒවයේ තියෙන දේවලුත් නිවැරදි කියලා අඳුරගන්න හැකියාවක් නැහැ. ඒක දැනගන්න පුළුවනි මොකද මෙන්න මේ විදිහට සිහිය පුරුදු කරපු කෙනෙක්ට. මුලින් මේක පටන් ගන්නකොට අපි හිතනවා මේ ලෝකේ නම් ඇත්තටම ඇත්ත කියලා. නමුත් ටිකෙන් ටික ටිකෙන් ටික සිහිය පුරුදු කරනකොට අපිට තේරෙනවා මේ ලෝකේ අපිට ගෙන හැර දක්වන දේවලුත් යම්කිසි මායාකාරී ස්වරූපයක් ඇති. මේ පේන දේවලුත් මේ ඇහෙන දේවලුත් ඇත්තයි කියලා හිතුවට මොකද? ඇත්තම නැති පාටයි කියලා මේ තැනතර දකින්න පුළුවන්. අපි හිතමු ඔන්න සක්මන් කර කර ඉන්නවා, ඇවිද ඇවිද ඉන්නවා, සිහියෙන් ඇවිදින අතරේ ඔන්න පොඩ්ඩක් අවධානය පිහිටගෙන ඉඳියොත් එකපාරට යම්කිසි කෙනෙක් යනවා වගේ, ඇස්කොණින් යම්කිසි දෙයක් පෙනුනා වගේ ස්වරූපයක් අපිට දකින්න පුළුවන්. නමුත් නැවතත් හැරිලා බැලුවොත් අන්න මොකද වෙන්නේ? අන්න එහෙම චිත්‍රයක්, එහෙම රූපයක් එතන තිවිලා නැහැ කියලා අදහසක් අරගන්න පුළුවන්. විතේක අපි හිතමු ඔන්න වාඩි වෙලා දෙනෙත් පියාගෙන බොහොම සැහැල්ලුවෙන් වාඩි වෙලා ඉන්නකොට, ඔන්න යම්කිසි කාලයක් ගත වෙනකොට, සිහිය පිහිටවගෙන ඉන්නකොට, ඒ ගලණයත් ඉන්නකොට මහා විශාල සද්දයක් ඇහුණා වගේ ස්වරූපයක් අපිට දැනෙනවා. ඉතින් වටපිට ඇරලා පොඩ්ඩක් කල්පනා කරලා බැලුවට, නැත්නම් ගෙදර දොරේ කට්ටියගෙන් විමසලා බැලුවට ඒගොල්ලන්ට එහෙම සද්දයක් ඇහිලා නැහැ. එතකොට මට ඇහුණා, ඒගොල්ලන්ට ඇහිලා නැහැ. මේ විදිහේ මහා බෝම්බය පිපුරනා වගේ શબ્දයක් මට ඇහිලා නැහැ. එහෙම නැත්නම් නිහඬ භවයේ හාඳ කියනවා. නිහඬ භවයේ හාඳ ඇහෙන්න ගත්තාම මොකද වෙන්නේ? අන්න නිකන් රැහැයියෙක් කෑ ගහනවා වගේ, මොකක් හරි දෙයක් අතුල්ලනවා වගේ શબ્දයක් හැම වෙලේම ඇහි තියෙනවා. ඉතින් කම් පරීක්ෂා කරනවා, කන හොඳට තියෙනවා, මොලේ පරීක්ෂා කරනවා, මොලෙත් හොඳට තියෙනවා. නමුත් මෙහෙම શબ્දෙකුත් ඇහෙනවා. වටපිටාව කට්ටියට ඇහෙන්නේත් නැහැ. ඔය වගේ දේවල් දැක්කොත් මොකද වෙන්නේ? අන්න මේ ඉන්ද්‍රියන්ගේ ස්වරූපෙත් පිළිගන්න බෑ. ඊළඟට මේ අභ්‍යවකාශ දිහා, අහස දිහා බැලුවම අහසේ නොයෙකුත් චිත්‍ර රූප, පණුව දඟලනවා වගේ දේවල් දකින්න පුළුවන්. ඒ වගේම හිතට එන අරමුණුත් එක වෙලාවකට එක දරුවෙක් ප්‍රියයි, තව දරුවෙක් අප්‍රියයි. ඔහොම දේවල් දකින්න පුළුවන්. එතකොට මේවා මොනවා මත පදනම් වෙලා එන දේවල්ද? මේ එක් වෙලාවකට හොඳයි කියලා හිතෙන දෙයක් තව වෙලාවකට නරාගයි කියලා, වැරදි කියලා අපි අරගන්නේ කොහොමද? මේ ඉන්ද්‍රියන් මත පදනම් වෙලා ගන්න තොරතුරු නිවැරදිද කියලා අන්න කෙනෙක්ට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. ඒ ප්‍රශ්නෙත් එක්ක ඉතින් මේ ප්‍රතිපදාව තව තව ඉදිරියට වඩාගෙන යන්න පුළුවන්. කොයි දේ ආවත් ඇත්තයි සත්‍යයි කියලා බාරගන්න ස්වරූපෙකුත් නැහැ. ඒ වගේම කොයි දේ ආවත් වැරදි අසත්‍යයි කියලා ප්‍රතික්ෂේප කරන ස්වරූපෙකුත් නැහැ. ඒ වෙනුවට මේ දෙකම දිහා බොහොම උපේක්ෂාවකින්, සිහියකින් බලාගෙන ඉන්න ස්වරූපයක් තමයි අපි දියුණු කරන්න යන්නේ. එහෙම බලාගෙන ඉන්න කෙනෙක්ට, එහෙම සිහිය පුරුදු කරන කෙනෙක්ට තේරෙනවා මෙන්න මේ ඉන්ද්‍රියන්ගෙන් ලැබෙන තොරතුරු උනත්, මේ ඉන්ද්‍රියන්ගෙන් ගලාගෙන එන දේවල් උනත් සත්‍යයි ඇත්තයි කියලා පිළිගන්න අපිට හැකියාවක් නැහැ. ඒ විදිහේ ශක්තියක් අපිට නැහැ. ඔන්න අර සෙන් කතාවක තියෙන මොකද්ද, මේ භාවනා කරන සෙන් ගෝලේ ගිහිලා ගුරුන්නාන්සේට කියනවා, ස්වාමීන් වහන්ස මම මෙහෙම භාවනා කරනවා, මගේ හිත නම් කිසිම මේ භාවනා අරමුණේ ඉන්නේ නැහැ, මේ භාවනාව කියන එක මට බොහොම අප්‍රියයි, මේක නම් මහ එපාම කරපු දෙයක්, මට සිහිය පිහිටවගත්ත එක මොහොතක්වත් අත්දකින්න හැකියාවක් ලැබුණේ නැහැ කියලා කියනවා. ඒමක වාම් ගුරුන් වහන්සේ කියන ආහරි එන ඒක ඉටවිල් පාස් ඒකත්යයි කියල කියන. ඊට පස්සේ පස්සේ සතියකට දෙකට පස්සේනවා අම්මෝ ස්වාමීන් වහන්සේ දීපු කමටහන කියලා වැඩක් නැ නියමෙට භාවනාව වැඩුණා නියමෙට සතිය පිහිටුණා මම නිකන් උඩින් ගියා ඉගිල්ුණා වගේ මට දැනුණා මේ පොළවේ මගේ කය තිවිද්දි අහසට මම ඉන්නවා වගේ මට තේරුණා කියලා ඔන්න එන හැල්ලක් ඇවිල්ලා දෙවනි දවසේ කියනවා. ඉතින් අර ගුරුන් වහන්සේගේ පිළිතුර මොකද්ද? ඉට් විල් පාස් ඒකත් යයි. එතකොට මේ විදිහට මේ මනසෙන් දේවල් අපි අරගත්තට මේ විදිහට ඉන්ද්‍රියන්ගෙන් දේවල් අපි අරගත්තට ඒවත් අපිට නිවැරදි කියලා ස්ථිර විදිහට දක්වන්න බෑ. ඒ විදිහට ශක්තියක් නැහැ. ඉතින් අපි අර බ්‍රහ්මජාලේ සූත්‍රයේ මේ පින්නතුන් අහලා ඇති. කට්ටිය දන්න සූත්‍රයක්. ඉතින් ඒකේ දෘෂ්ටි 62ක් ගැන අහලා බුදුහාමුදුරුවෝ එකින් එක කඩලා පෙන්නනවා. මේ බාහිර ලෝකේ ශාස්ත්‍රුන් වහන්සේලාගේ මේ විදිහට මේ ප්‍රතිපදා වඩපු කට්ටියගේ පැටලිච්ච අර කොහොල් ඇලිච්ච තැන් තමයි මේ පෙන්නන්නේ. ඉතින් එක එකක් ගෙනහලා ඉදිරිපත් කළා මොකද කියන්නේ මේ හැම තර්කයක්ම බිඳින්න බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන ප්‍රතිතර්කය මොකද්ද? තමුන්ගේ මතවාදේ මොකද්ද? මෙන්න මේ හැම එකක්ම ස්පර්ශය ප්‍රත්‍ය කරගෙන ඇති. අන්න එහෙම කියලා තමයි එක එකක් බිඳින්නේ. එක එක දිට්ටිය ගෙනහලා දාලා ඉදිරිපත් කළා පැහැදිලි කළා මේක බිඳින්නේ මොකන තර්කෙන්ද? මේකත් ස්පර්ශ ප්‍රත්‍ය කර ඇති. මේකත් මේ ඉන්ද්‍රියන් 6 ප්‍රත්‍ය කරගෙන තමයි තියෙන්නේ. මේකත් තියෙන්නේ මේ ඉන්ද්‍රියන් 6 ප්‍රත්‍ය කරගෙන. මේකත් තියෙන්නේ මේ ඉන්ද්‍රියන් 6 ප්‍රත්‍ය කරගෙන. මේකත් මේ ඉන්ද්‍රියන් ප්‍රත්‍ය කරගෙන හදාගත්ත මතයක් කියලා ඔන්න ඔය විදිහට තමයි එක එකක් ගෙනහල්ලා බිඳින්නේ. මොකද්ද හේතුව? මේ ඉන්ද්‍රියන් මත ඉන්ද්‍රියන් සත්‍යයි, ඉන්ද්‍රියන්ගේ තොරතුරු නිවැරදි කියලා හදාගත්ත මතවාදයක් තමයි මේක කියලා. අන්න එක එකක් බිඳලා විනාශ කළා දානවා. ඊට පස්සේ තව අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ගාවට යම් කිසි කෙනෙක් ඇවිල්ලා විමසා සිටිනවා. මෙන්න මේ ලෝකේ කෙලවරක් තියනවාද කියලා අහනවා. එතන බුදුරජාණන් වහන්සේ මුකුත් කියන්නේ නැතුව හද්ද නැතුව ඉන්නවා. ඊට පස්සේ දෙවණියට අහනවා මේ ලෝකේ කෙලවරක් නැද්ද කියලා අහනවා. එතකොටත් කිසිම සද්දයක් නැතුව ඉන්නවා. ඊට පස්සේ ඔන්න ඔය විදිහට හතර ගොම් ප්‍රශ්නයක් විමසත් ඉන්නවා. ඉතින් එක ප්‍රශ්නයකටවත් උත්තර දෙන්නේ නැහැ. ඊට පස්සේ කියනවා ඕක පොඩ්ඩක් පැත්තකින් තියේවා. ඔය ඉන්ද්‍රියන් මත පදනම් වෙච්ච එකක් කොයි ප්‍රකාශ කරන්න හදන්නේ? ඒ වෙනුවට මම ධර්මයේ දේශනා කරනවා කියලා ඔන්න වෙන කතන්දරයක් කියනවා. එතකොට ඉන්ද්‍රියන් වලට කොටු කරලා වැඩේ පටන් ගත්තට මොකද ඉන්ද්‍රියන් නිවැරදි කියලාත් මේ ධර්මයේ පිළිගැනීමක් නැහැ. ඒ විදිහ පිළිගැනීමක් නැහැ. මේ ඉන්ද්‍රියන්ගේ මායාවකට අසු වෙලා තමයි අපි ඉන්නේ. මේ ඉන්ද්‍රියන් ඉක්මවපු දවසේ මේ විදිහට සිහිය පිටෝගෙන ගිහිල්ලා මේ ප්‍රතිපදාවේ ටිකෙන් ටික නියැලෙනකොට මේ ඉන්ද්‍රියන්ගේ මායාව අඳුරගත්ත දවසේ මේ ඉන්ද්‍රියන්ගෙන් මිදිලා ගිය දවසේ අන්න එදාට තමයි නිවැරදි ලෝකය දැනගන්න පුළුවන් කියලා තමයි බුදුරජාණන් වහන්සේගේ මතේ. අන්න ඒ මතේ සඳහන් වෙන ඒ මතේ මාර්තුකා වෙන ගාථාවක් තමයි අද අපි ඉදිරියෙන් තියාගත්තේ. අර විදිහට ලොකු පරීක්ෂණාත්මක විදිහේ සූත්‍රයක් ඉදිරිපත් කළා. අන්තිමට නිගමන ගාථාව විදිහට බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන ගාථාව තමයි අද අපි ඉදිරියෙන් තියාගත්තේ. මොකද එතන සඳහන් කරන්නේ ගමනේනන පත්තබ්බෝ ලෝකස්සන්තෝ කුදාචන. පාගමනින් කිසි කලෙක මේ ලෝකේ කෙලවරට එන්න හැකියාවක් නැහැ. පාගමනින් මේ ලෝකේ කෙලවර කවදාවත් දකින්න හැකියාවක් නැහැ. ඊළඟට කියනවා නච අපත්තා ලෝකන්තං දුක්ඛාත්ති ප්‍රමෝචන. හැබැයි ලෝක කෙලවරට එන්නේ නැතුව මේ දුකෙහි කෙලවර කිරීමක් දුකෙන් මිදීමක් පණවන්න තියනවා කියනත් අපිට හැකියාවක් නැහැ. කියන ලෝක කෙලවරට යන්න ඕනේ මේ දුකෙන් මිදෙන්න කියලා තමයි සඳහන් කරන්නේ. ඒක නිසා තස්මා හවේ ලෝක විදු. මෙන්න මේ ලෝව මනාව දැනගත්. එම නිසා මේ ලෝකෙ ගැන මනාව දැනගත් සුමේදෝ මේ ඥානවන්තයා ඊළඟට ලෝව කෙලවරට පැමිණි. මෙන්න මේ බ්‍රහ්මචර්ය මේ ශාසන ප්‍රතිපදාව මේ බුද්ධ අවවාදේ කරලා නිම කරපු ඥානවන්තයා ලෝකස්සන්තං සමිතා විඤ්ඤත්වා. ලෝව කෙලවර මනාසේ දැනගෙන මේ ලෝකයේ නොඇලේ, මෙලොවත් පරලොවත් නොඇලේ කියලා සඳහන් කරනවා. අන්නර විදිහට ප්‍රතිපදාව කඩපු කෙනෙක් මෙන්න මේ ලෝකය ඉක්මවලා මේ ඉන්ද්‍රියන් ඉක්මවලා ගියොත් අන්න ඒ තැනැත්තා මෙන්න මේ විදිහට මෙලොවත් පරලොවත් ඇලෙන්නේ නෑ කියලා සඳහන් කරනවා. ඒ විදිහට සඳහන් කරනවා. ඉතින් එක පැත්තකින් ඔහොම ගත්තාම අපිට කිසිම දෙයක් කතා කරන්නවත් හැකියාවක් නෑ. මොකද මේ සියල්ලම ඉන්ද්‍රියන් මත පදනම් වෙච්ච දෙයක්. ඊළඟට මේ විදිහේ බණක් කියන්න හැකියාවකුත් නැහැ. අපි මේ කට්ටිය එකතු වෙලා මේ විදිහේ සම්මන්ත්‍රණයකට යමු කියන්න හැකියාවකුත් නැහැ. ඉතින් එහෙම ගත්තොත්. ඇයි සියල්ලම ඒ අසත්‍ය මත පදනම් වෙච්ච දෙයක්. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට එක්තරා අවස්ථාවක යම් කිසි පුරුෂයෙක් ඇවිල්ලා පුද්ගලයෙක් ඇවිල්ලා අහනවා මේ 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 රහතන් වහන්සේලා මේ බුදුරජාණන් වහන්සේලා මම යනවා මම කරනවා මම දැක්කා මම කියනවා කියලා කියනවා. ඒ විදිහට කියන්නේ මේ මේගොල්ලෝ මේ මේ මම කියන ස්වරූපේ දැඩි ලෙස අරගෙනද ඒ විදිහට දැඩි ලෙස අරගෙනද මේ විදිහ ප්‍රකාශයක් කරන්න කියලා අන්න බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටිනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර මොකද්ද? ඒගොල්ලෝ මේ විදිහේ මමත්වයක් අරගෙන මේ ඉන්ද්‍රියන් සත්‍ය බව අරගෙන නෙමෙයි මේ ප්‍රකාශ කරන්නේ. නමුත් අන්න ඒ වෙනුවට මෙන්න මේ ලෝක ප්‍රඥප්තියක්. මේ ලෝකේ තියෙන මතවාදයක්, ලෝකේ තියෙන යම්කිසි සම්මුතියක් කුසලේන විජිත්වා නුවණින් දැනගෙන මෙන්න මේ ලෝක සම්මුතියක් තියෙනවා මිනිස්සු මෙහෙම කතා බහ කරනවා කියන එක නුවණින් දැනගෙන අන්න ඒ වචන මාත්‍රයක් විදිහට පාවිච්චි කරනවා. ඒ විදිහේ වචන මාත්‍රයක් විදිහට පරිභෝග කරනවා මේ පිරිසට මේ විදිහේ පණිවිඩයක් දෙන්න අවශ්‍ය නිසා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. එතකොට අර විදිහට ලෝකේ නෑ කියලා සියල්ල මතරලා දාලා අන්තිමට මේ මම කියලා කෙනෙක් නැත්තම් මේ ඇඳුම් අඳින්නත් ඕනේ නැහැ කියලා හෙළුව ඉදිරිපත් කරගන්නව වෙනුවට අන්න කියනවා මේ විදිහේ දේවල් තියෙනවා. ඉතින් අපි ඒකේ සත්‍ය අසත්‍ය බව දැනගෙන ඒක දක්ෂ විදිහට පාවිච්චි කරනවා. ඒ අවශ්‍ය විදිහට පාවිච්චි කරනවා කියලා තමයි බුදුරජාණන් වහන්සේගේ අදහස. ඉතින් අපි හිතමු දැන් අර අපි මේ ධර්ම දේශනාව පටන් ගත්ත ඒ ප්‍රශ්න තුන බැරි වෙලාවත් බුදු කෙනෙක්ට ගිහිලා ඉදිරිපත් කරොත් බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගෙන් ඇහුවොත් මොන විදිහේ පිළිතුරක් ලැබෙයිද, මොන විදිහේ පිළිතුරු දීමක් කරයිද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. පළවෙනිට අහපු ප්‍රශ්නේ මොකද්ද? මෙන්න මේ අහස මොන පාටද කියලා ඇහුවේ. අහස මොන පාටද කියලා ඇහුවාම බුදුරජාණන් වහන්සේ ඕකට පිළිතුරක් දෙයිද කියලා හිතන්න කල්පනා කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට නිහඬව ඉන්න ඉඩ තියෙනවා. ඊළඟට අහනවා එකයි එකයි එකට එකතු කරාම කීයද කියලා විමසලා සිටියොත් අනේ එතකොටත් ඒකටත් පිළිතුරක් දෙයි කියලා අපිට හිතන්න අමාරුයි. ඊළඟට සඳහන් කරොත් විමසුවොත් මේ ලෝකෙ මොන හැඩේද කියලා විමසුවොත් අනේ ඒකටත් පිළිතුරක් දෙයි කියලා හිතන්න අමාරුයි. එතකොට බැලුවාම අර ෆ්ලැට් ඇර්ත්ස්ලා හොඳයි. ඒගොල්ලන්ට එහා ගියපු විදිහේ අන්ත එක ඒගොල්ලෝ ඒ විතර වැඩි එහා ගියපු විදිහේ මතවාදයක් දරන පිරිසක් තමයි අපි මේකතු වෙලා ඉන්න පිරිස. මොකද අන්න එහෙම දෙයක්වත් තියනවා කියලා පිළිගන්න සූදානමක් නැහැ. එහෙම දෙයකුත් අර ප්‍රයෝජනෙයි සලකලා පාවිච්චි කරනවා කියලා පාවිච්චි කරාට මොකද අන්න ඒ විදිහේ දෙයක් සත්‍ය ස්වරූපයක් තියනවා කියලා. මේ මම කියලා සුපුද්ගලෙක් ඉන්නවා කියලා පිළිගැනීමක් එහෙම ස්වරූපයක් අපි නැහැ. මම කෙනෙක් ඉන්නවා කියලා වැඩේ පටන් ගන්න කියනවා. අර විදිහට සීහ පිටවන්න පටන් ගන්න කියනවා. ඒ විදිහට මේ සත්‍යමත් බව පිළිබඳ පරීක්ෂණي ආරම්භ කරන්න කියනවා. නමුත් අන්න ටික වෙලාවක් යනකොට ටික කාලයක් යනකොට මෙහෙම එකෙක් ඇත්තටම ඉන්නවද නැද්ද කියලා ප්‍රශ්නයක් මතුවෙනවා. මේ විදිහට දෙයක් ඇත්තටම තියෙනවද නැද්ද කියලා ප්‍රශ්නයක් මතුවෙනවා. ඔන්න ඔය විදිහට ප්‍රශ්න මතුවෙනකොට අපිට වැඩි වැඩියෙන් ලං වෙන්න පුළුවනි. මේ කිසිම දෙයක් ස්ථිර විදිහට අරගන්න හැකියාවක් නැහැ. ස්ථිර විදිහට ගත්තොත් ඊළඟ මොහොතේදීම ඒක වෙනස් වෙලා තියෙනවා. ඊළඟ මොහොත වෙනකොටම පරිවර්තනය වෙලා තියෙනවා. එන්නේ විදිහේ පරිවර්තනයක් සඳහා, එන්නේ විදිහේ විනිවිද දැකීමක් සඳහා මෙන්න මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. එමනම් අපිට කාට හරි ඒ ධර්ම සාකච්ඡාව සම්බන්ධයෙන් තව කොන හරි ප්‍රශ්නක් තියෙනවනේ ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට අද වැඩසටහන අවසන් කරන්න පුළුවන්. හොඳයි. ඒ කාට ප්‍රශ්නක් නැහැ වගේ ධර්ම සාකච්ඡාව සම්බන්ධයෙන්. එහෙමනම් උදේ අපි නම් අවසන් කරමු නේද?
ප්‍රශ්න තියෙන විදියක් නැහැ නේද දැන් කියපුව එකේ හැටියට.
අහන්න බෑ වගේ හිතනවා ඊට පස්සේ. හොඳයි ස්වාමීන් වහන්සේ, එහෙනම් ඔබ වහන්සේට වන්දනා කරන්න අවසරයි අපට.
හොඳයි.
ඔකාස වන්දාමි බන්තේ
සුඛී හොන්තු.